පූජනීය වන්දනීය අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහ පූජනීය සංඝරත්නයෙන් අවසරයි සිල්මු දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්මේදී ඇත්තේ කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහන අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ලොකු ස්වාමීන් වහන්සේ ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද මම ගෞරව පූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. කමඨාන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
හොඳයි නිරෝෂ් පුත. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි. පළමු වාර්තාව ස්වාමීන් වහන්ස, පළමුව නිදහසේ වාර 6ක් ඇවිද හිටගෙන මම දැන් මෙතන යයි ශරීරයේ හිටගත් ඉරියව්ව අරමුණු කළා. අනතුරුව විනාඩි 10ක් වම දකුණ ලෙස ඇවිද්දා. පසුව පයේ දැනීම නිරීක්ෂණය කරන විට තද බව, රළු බව, තෙත් බව, සිසිලස දැනුණා. සූර්ය රශ්මිය ශරීරයේ මත පතිත වී උණුසුමක් දැනුණා. කුරුළු නාද ඇසුණා. සක්මන් කරන විට බොරළු පෑගී සියුම් සද්දයක් නැගුණා. විලුඹ ප්‍රථමව එසවි ප්‍රථමව තැබුණා. ඇඳුම් දෙපයේ ස්පර්ශ වුණා. විලුඹ කොට්ටේ හා ඇඟිලි අනුපිළිවෙලින් එසවුණා. දකුණු පාය ශරීර බර වැඩිපුර දැරුවා. ශරීරයේ දෙපසට පැද්දුණා. පා ඇඟිලි මගින් පය ඉදිරියට තල්ලු වුණා. ලේවකයේ දැනුනේ නැහැ. එක පයකට ශරීර බර මුළුමනින්ම යෙදෙන විට අනික් පය බිම ස්පර්ශ වුණේ නැහැ. සක්මනේදීට වඩා හැරෙන විට විළඹ එසවුනේ අඩුවෙන්. සිතුවිලි ගලා ආවා. සක්මන අතරතුර බහුල ලෙස විවිධ සිතුවිලි ආවා. ඔබ වහන්සේගෙන් අනුශාසනා සහ උපදෙස් කාරුණිකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි, මේක එක වාක්‍යයක් ලියවිලා තියෙනවා. සක්මන් කරනකොට ඒ නොදැනෙන පැති ගැන ඒකේ සවිස්තරාත්මකව සඳහන් වෙනවා. විම තියෙන කකුලෙත් විලුඹ තේරෙන්නේ නැහැ. එතකොට අනික් කකුල කොහොමද තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති හැම දෙයකම නිවන තියෙනවා. අර දැනෙන දේ හරහා තමයි නිවන නැති තැන හරහා තමයි නිවනට යන්නේ. එහෙම නැත්නම් මූර්තිය හරහා තමයි අමෘතයට යන්නේ. ඒ නිසා අපි මූර්තිය දිහා බලන, මැරෙන හැටි බලනවා, වේදනාව එන හැටි බලනවා, වම් දකුණේ කුලමැදාක බලනවා. ඒ බලන ගමන් ඕනම කෙනෙකුට අමෘතය බලන්න පුළුවන්. ඒක ඉතින් අර මේ වේදනා හැපීම් උණුසුම් සිසිලස දැකලා ඒක හොඳට හුරු පුහුරු වෙච්ච ඒක ඒකට කියන්නේ ඒක සිද්ධි වෙච්ච කෙනාට විතරයි බලන්න පුළුවන්. ඉතින් ඒක කියලා දෙන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඒ කෙනාට ඒ කමඨාන් සුද්ධ වෙලා නම් එයා දැනෙන දේවල් ලියනවා වගේම දැනන වෙලාවෙදී නොදැනෙන දේවල් බලනවා. එතකොට තමයි ඔය විළුඹ වගේ දේවල් අහුවෙන්නේ. ඉතින් ඒක නිසා මේක වාර්තා හොඳයි. ඉතින් මේ වගේ කෙනෙකුට ඒක නිතිපතා කරන්ඩ සුදුසු ජීවන රටාව සකස් කර ගනිත්වා කියලා අපි යනවා ඊගා වාර්තා.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තාව ගරුතර ලොකු ස්වාමීන් වහන්ස, එක්වරම මුළු කයම අරමුණු කළාම හිස් වූ කයක් උස්ම එකවර කයෙන්ම එනවා යනවා. එතකොට හිත කයේ මධ්‍ය ලක්ෂ්‍ය දිගේ රේඛාවක් වගේ අකම්පිතව තියෙනවා. වේදනා ප්‍රකට වෙනකොට නොසෙල් වෙන සිතින් බලා සිටිය හැක. සංඥා වේදනා තමා මට අහුවෙන කඩන්න හැකි තැන. ඔබ වහන්සේගෙන් අහන්න ඕනෑ කළේ හදවතින් උත්පාදනය වන ශක්තිය පමණකි මෙය. කයේ මම කියාගන්න ගතිය නැතත් සිතේ මම කියා සිත් පහළ වේ. රාග ද්වේෂ ලෝභ සිත් තුළ මම කියන හැඟීම සැඟවී තියෙනවා. මම කියන මේ ශක්තිය වටා තව බර හා සෞම්‍ය ශක්ති තියෙනවා. ඒවා අවකාශයේ මා ළඟට ලංනම්
ලැබිලා තියෙනවා. මේ වාර්තාවට මම කමඨාන් සුද්ධ කරලා දීලා තියෙනවා. අපි කමඨාන් සුද්ධ කරන කට්ටිය මේ ප්‍රයෝග කමටහන් වාර්තාවට අහු වෙන්න එපා. ඔකට මම හම්බෙලා මම ඔකට උත්තර දීලා තියෙනවා. ඒ නිසා විමසන්ඩ මේ ලියපෙකනාගෙන් එකම නඩුව දෙසරයක් උසාවියකට දාන්න බෑ.
එහෙම
වෙන්නයි ගාවකට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. සක්මන මේ වන විට සක්මන નિરાයාසයෙන් සිදුවන අතර ශබ්ද හෝ රූප බාධාවක් නොවේ. මනස සිතුවිලි මනස සුල සිතුවිලි හට ගැනුණු විටද ඊතා ඉක්මනින් ඒවා හඳුනා ගැනීමට පුළුවන් වීමෙන් නැවත සක්මනට හිත යොමු වීම පැහැදිලි අවබෝධයකින් සිදුවේ. සක්මන අතර හුස්මට හිත යයි. දීර්ඝ සුසුම් අනිවාර්යෙන්ම දැනගන්නා අතර හුස්මට හිත ගොස් එය ගෙවන් වන විට නැවත සක්මන දැනේ. පාදයේ වලලු කර සහ විලුඹේ දැනෙන වේදනාව හුදු වේදනාවක් පමණක්ම වී මදකින් අතුරුදහන් වන විට නැවත සක්මන දැනේ. රොබෝවකුසේ අනායාසයෙන් සිදුවන මෙකී සක්මන අවැසි නම් බොහෝ වේලාවක් කළ හැකිය. එදිනෙදා ජීවිතයේ ඇවිදින සෑම විටකම පාහේ සක්මන අත්දකින බව දැනේ. පර්යංකය හිඳගෙන තුනුරුවන් හට ජීවිතයේ බාර කර හුස්මට අවධානය දුන් වහාම ඉතා ඉක්මනින් හිත හුස්මහා ඒකාත්මික වී ඒ හොඳින් දැනගනි. දිග සුසුම් කෙටි සුසුම් සේම ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙන්වෙන්ව ඉතා ඉක්මනින් හඳුනා ගනි. ඒ අතර හිඩසද හසු වී පසුව එය එකම ධාරාවක් බවට පත්වී සිරුරට ඇතුළට රිංගා ඉවතට ඇදෙන බව දැනේ. මෙම අවස්ථාවේ කය නොදැනීයයි හුස්ම ධාරාව පමණක් දැනේ. මේ අවස්ථාවේ සියුම් ආලෝකයක් පණුවකුසේ ඇදෙන අතර ඊට හිත නොතියා මෙම හුස්ම ධාරාව පංචමහා භූතයෙන්ගෙන් පිරුණු ප්‍රවාහයක් ලෙස දැකීමට උත්සාහවත් වීමේදී මද වේලාවකින් හුස්මද නොදැනීයයි. මේ සමග පරිසරයේ ඇසෙන ශබ්දයකට අවැසිනම් හිත යොමුකොට එය හඳුනාගෙන එයහා නොගැටී නැවත පැමිණිය හැක. කිසිදු බාධාවක් නැත. අවැසිනම් නැවත හුස්මද බැලිය හැක. මෙහිදී ශරීරයේ සහ පලා සිටින්නා දෙකක් බව දැනේ. මෙම අවස්ථාව හා හොඳටම ඒකාත්මික වූ විට සිරුරේ ඝන ස්වභාවයේ නැතිව එය ඉතා සැහැල්ලු අංශු රාශියකින් නිර්මිත සැහැල්ලුවකින් දැනී ගියේය. මීට අමතරව පර්යංකයේ තුලදී සිතට මනෝ සංකාරයන් නොදැනුවත්මම මතුවන විට එය දිගේ යාමට නොදී සිරුර යම් ගැස්මකට ලක්වී නැවත හුස්මහා ඒකාත්මික වේ. වරහන් ඇතුළි මෙය මාගේ දැනුමකින් තොරව සිදුවන තිගැස්මකි. සිහි කැඳවා දීමකි. වරහන් අවසන්. පර්යංකයේ තුලදී තවත් විවිධ වූ අභ්‍යන්තරික වෙනස් වීම් අත්දකින අතර මේ ප්‍රමාණවත් යයි සිතේ. බාහිර ලෝකේ හා ක්‍රියාත්මක වීමේදී පරණ මමයා එලෙසම වැඩේ යෙදෙන අතර ඒ දෙස බලා සිටින්නා හුදකලාව අපේක්ෂා කරයි. ඉදිරියට යාමට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මහත් ආශිර්වාදයක් වනු ඇත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඇත්තටම මේ කෙනාට අය කමටහන් සුද්ධ කරන දෙයක් නැහැ. අහන්න තියෙන්නේ මේක දිගට කරගෙන යන්න පුළුවන් ජීවන රටාවක් සකස් කරගත්තද කියන එක තමයි. ඒ නිසා දැන් ක්‍රමයට වැටලා තිනවා මේක භාවිත බහුලීකතකරනද ඒ සඳහා විශේෂ ඥාන අවශ්‍ය නැහැ. සාමාන්‍ය බුද්ධි ඕන කරන්නේ ඒක තේරුම් ගත්තේ නැති අමන පිරිසක වැඩ කරනකොට ඒගොල්ලන්ගෙන් ආය උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක අවශ්‍ය නැහැ. Taman දැනගන්න ඕනේ මේ තියෙන ක්‍රමේ හරි කියලා හිතන පාට එන්නේ ඒ ටෝන් එකේ ඉන්නේ ලියුම ලියලා තියෙන එකට මම සතුටුයි. ඒක හරිනම් ඔබ දිගට කරගෙන යන්න ඒකෙන් පෙන්වන්න ලෝකෙට මේ අද කාලේ වුණත් භවනා මාර්ගය වඩන්න පුළුවන් මොනතරම් මල්ටි ටාස්කින් කරන හිතියක් කියන එක පේනවා මිසක්කා ලෝකයාගෙන් නම් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. දිගට කරගෙන යන්න වසංගගෙන යන්න කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන નિરાයාස අර විඳීමකි. පර්යංකේට වාඩි වූ විටද සිත ඉක්මනින්ම ඒකාග්‍ර වේ. කය සිහින් බින්දුසේ අවකාශයට දිය වී යයි. හිස් බවකි. සිතට නොයෙක් අරමුණු ගලා ආවද ඒවා ඔහේ ගලා යයි. සිත කිසිවක් ඇසුරු නොකර ඇසුර නොලබා නිශ්චලව බලා සිටී. ක්‍රමයෙන් සිතුවිලිද ඈතට ඈතට දිය වී යයි. හිත හාත්පස පැතිරුණු හිස් බවක් අද්දකි. සියල්ල නිශ්චලය සැහැල්ලුය. සාමාන්‍ය ජීවිතයේද හුදකලා බවක් හිස් බවක් මද සැහැල්ලුවෙන් ඉදිනදා වැඩ කටයුතු වල යෙදේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය එදිනදා ජීවිතයේ දැන් ඒ හිස් බව, ඒවා ශූන්‍ය බව, පිච්ච බව, රිත්ත බව, පරතෝ බව, අනාත්ම බව ටික 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 දෙනකොට ඒවට නොසලකා ඉන්නේ නැතුව සක්කච්ඡකාරීව සද්ධාවෙන් නිතිපතා මේ දේ කරන එක තමයි Brahmacharya කියලා කියන්නේ. තේරෙන හොඳ තෝම තේරුමක් නැති එකක් තමයි. නමුත් ඒ ටික හරියට වෙලාවට පොත් බිම් කරමින් කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ අර්ථයක් තියෙනවා කියලා වැඩ කරන ලෝකයට අපිට සම්බන්ධ වෙන්න. මේ ලෝකයේ ඉන්නේ මොන්නත් තරම් මුලාවකද. නමුත් තමනුත් දන්නවා. කිසිම තේරුමක් නැහැ ඒක. නමුත් තාම ගෞරවයෙන් නැත්නම් ගද්දාවෙන් පීරියෙන් ජන්නිචිපතා වගේ හිතට ආදර ගෞරවයෙන් නැමී සිට මේ දේවල් කරන්ඩ. එතකොට අපි ළමා කාලේ අපිට සිහිපත් වෙයි. ඒ නිසා ඒ දේවල් කිසිම තේරුමක් නැතුණාට ඉතාම ගෞරවයෙන් කිරීමේ මේ ශාසනික වත පුරන් ඉගෙන ගන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. මම අවසන් වර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. ලිවීමට පිරික්සූ විට නිහඬ බවක නතර වේ. පරයන්ක භාවනාව. එන යන දෙයින් සිතුවිලි හා ශබ්ද ප්‍රකට නමුත් ඒ වායේද වෙනසක් නැතිසේ එනමුත් වෙන්ව අද්දකි. පසුව ඈතින් බොඳවන ශබ්ද හා දන්නා බවකි. ඉදිනෙදා සතිමත් බව. පිළිවෙලක් නැති බොඳවෙමින් යන ඇදෙන මැකෙන බවකි. වරින්වර ගලනයකි. නොනවතින වරින්වර මතුවන බොඳවන දේ දැනගනි. යම් යම් දේ සිදුවන්නේ කට්ටකින් නැතිනම් ආවරණයකින් පිටමෙන් වග කැළඹුණු තැන්හි දැනෙන්නේ. ඒවා දෙස ඉබේවන දැනගැනීමෙන් ඒ කැළඹුණු බවද සියුම් වෙවී යයි. පෙරයම් පුද්ගලයන්ට අසරණයයි නම් තබා පහළ වූ කරුණාවද පලා යන බවකි. ඒ ඒ අයගේ කතා බහද ක්‍රියාවන්ද ඉබේ විනිවිද බැලේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒ වගේ බලනකොට ලෝකය පිළිබඳ කනුකම්පාවක් හිතෙනවා. නමුත් ඒ අපි කරුණාව දෙන්න හදන ඒ පුද්ගලයන්ට කිසිම තමන්ගේ සුභ සිද්ධිය පිළිබඳ හැඟීමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ හුරතලේ විතරයි. තමන් කරන දේ කරන්නේ නැහැ. ශික්ෂාව කරන්නේ නැහැ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ලෝකයන් අනුකම්පයි. එතකොට අර භාවනා කරන මනුස්සයත් ඒ යමණයන්ට අනුකම්පා කරන්න ගියොත් මේ මනුස්සයත් ගඟට ඉන්න කැපුවා වාගේ වෙනවා. එයාට සම්පජඤ්ඤේ නැත්නම් ඒක තේරුම් ගන්න මේ මිනිස්සුන්ට උවමනාවක් නැතිකම තියෙනවා. ඔහේ දකින් දකින් එක්නාට අඩුපාඩු කීකියා නැති බැරිකම් කීකියා ඉන්නවා. ඉතින් අපේ හද ගැස්ම නැත්නම් හද කම්පණය නැත්නම් අනුකම්පාව මේ මිනිස්සුගේ ෂට උපක්‍රමයේ අහිංසක නැති හිංසක ප්‍රතිඵලයක්. අහුවෙන මිනිහයි වැරදි. අහුවෙන මිනිහයි වැරදි. මොකද අහුවෙන මිනිහා භාවනා කරන කෙනෙක්නේ. එයා ව කරලා පුරුදු කෙනෙක්නේ. හිංසාව කරුණාව කියන වචනෙට පදනම් වෙලා තියෙන්නේ ද්වේෂය කියලා. කරුණාවේ වංචනික ධර්මයක්. ඒකේ යටිපහුවෙන දේ ද්වේෂය කියන එක හොඳට තේරෙනවා මේ භාවනාවට සම්පජාඤ්ඤය එකතු කරලා කරාන යනකොට. ඔය කරුණාව ඉල්ලන ආදරේ ඉල්ලන කිසිම කෙනෙකුට තමන්ගේ අර්ථ සිද්ධිය සුභ සිද්ධිය අදාළ නැහැ. ඒගොල්ල පේන්න හිතෙන්නේ නම් එහෙම තමයි. නමුත් ඒගොල්ල හිතනවා මේ කරුණා මෛත්‍රියෙන් අපිට අහවලාගේ යමක් ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ඉල්ල ගන්න දෙන මිනිහ තමයි මෝඩයා. ඒක නිසා පුළුවන් තරම් ඒ වාක්‍ය බොහොම හොඳයි. පුළුවන් තරම් ප්‍රඥාව මුල් කරගෙන යන්න කරුණාවෙන් කෙරෙන්න උනොත් ඒක කෙරෙනවා. ඒ කියන්නේ අනුකම්පාව කියලා කම්පාව අනුව කනුකම්පා සිද්ධ වෙන එකයි කරන්න දෙන්නේ. ඒ නිසා ওই ක්‍රමේ තමයි තේරුම් ගත්තා නම් හොඳම ක්‍රමේ මේ කරුණා නොකරනවායි කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ වෙලාවට කෙරෙන්න ඕනේ කෙරෙයි ඒක අවශ්‍යතාවයක් තියෙනවා නම්. මට කිරි එරෙනවා දරු අඬනකොට ඒ කියන්නේ මේ මමගේ කරුණාවක් වුණ නැහැ ඒකට. ආන්න ඒක පාඩම ලෝකයට එහෙලි වෙන විදිහට ජීවත් වෙන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා ලැබිලා තියෙන වර්තා නම් ප්‍රමණයයි.
එහෙම තව වතාවක් මට ඇවිල්ලා තියෙනවා. මම ඒකත් ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞතර ලොකු ස්වාමීන් වහන්සේ. පර්යංකය මූල කර්මස්ථානය තුල සිත තබාගෙන නාසිකාග්‍රය හරහා යන හුස්ම රැල්ල දෙස බලා උන්නෙමි. දැස් පියාගත් සැනින් පෙරමෙන් කයේ ෆ්‍රේම් එක හිතට හසු නොවේ. හිස් සැහැල්ලුව ඇත. ක්‍රමයෙන් නාසිකාග්‍රය ඉතා සියුම් ලෙස දැනේ. හුස්ම රැල්ලද ඉතාම සියුම්ය. කෙටිය. නාසයේ වදින සීමාවේ කැඩි කැඩි යන ස්වභාවයක් ඇත. ඒ අතර නොදැනෙන තැන් බොහෝය. පසුව හුස්මද නාසිකාග්‍රයද නොදෙනී ගොස් විවිධ සිතුවිලි කයේ තද ගති ප්‍රකට වේ. කය ඇතුළත දන ගතියක් ඇති බෝලයක් එහා මෙහා යනු නිතර දැනේ. ඉන් වේදනාවද හටගනී. සක්මන යටිපතුලට දැනෙන සංවේදනා මත සිහිය පවත්වමින් ගමන් කරමි. ඒවායේ ඇති නැතිවීම් ප්‍රකට වන්නේ ඉතා සියුම් ලෙසය. පසුව එම දැනීම් ඇති විට නැතිව ගොස් සක්මන යාන්ත්‍රික වේ. පෙර එක් දිනක සක්මනේදී මුළු කයම ඔන් ඔෆ් දැනීම් ස්වභාවයක් මතුවිය. එහි ඇති නැතිවීම් බලා සිටි අතර එක ඇති නැතිවීමකට පසු ඔළුවට පාරක් වැදුනා මෙන් ගැසී ගොස් රික්තයක් වැනි තැනකට වැටින. ඉන්පසු බරක් අතහැරුණාසේ සැහැල්ලු විය. එම සැහැල්ලුව මේ වන තුරද විටින් විට ප්‍රකටය. ඒ අතර කම්පනද මතුවී නැතිවී යයි. තව දුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මේක දිගට එන්න පටන් ගන්නවා. එතකොට ඇතයි කියන තැන නැති බවත් නැතයි කියන තැන සියල්ල ඇති බවත් තේරුම් ගන්න. මම නැවතත් ඒ කියන ඇතයි කියන තැන තියෙන ආංශික යමක්. නැතයි කියන තැන 100%ක්ම පිරිච්ච ගතිය. සාසන සම්බයයකට හැඩ ගැහෙන්න ඕනේනේ. අපි සමාජික වශයෙන් හැඩ ගැහෙන්න ඕනේ, කය හැඩ ගැහෙන්න ඕනේ, හිත හැඩ ගැහෙන්න ඕනේ. අනේ හිත හැඩ ගැහෙන එක තමයි අපි Brahmacharya, තපස, මහානකම කියලා කියන්නේ. ඔක දැනගත්තා දැන් පිළිලා තියෙනවා. ඒක වටිනාම දේ තමයි. මේක හරියටියට තේරුම් ගැනීමට ඉඩ තියෙනවා තාම. ඒ නිසා මේක නැවත නැවත සිදු වෙන බව දැනගෙන ඒක මේ අභ්‍යග්යක්වත් කරදරයක්වත් නෙවෙයි. ඒ තමන් සමාජිකත්වයේ දෙන්න බලන්නේ දැන් ඔය. ආර්ය ලෝකේ උසස් භාවයේ එහෙම නැත්නම් විසුද්ධියේ අන්න ඒ බවට අපේක්ෂා කරගෙන යන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඕක නැවත නැවත වෙනවා. වෙනකොට ලෝකේ දිහා ශූන්‍ය ඇහිම් බලන්න. ලෝකේ ඇහෙන් ශූන්‍යතාවයේ බල බල හිටපු මනුස්සයා දැන් ශූන්‍යතාවයේ ඇහෙන් ලෝකේ දිහා බලනකොට ඒ සියලුම ශරීරයේ ජීවිතයේ අංගකට හැඩ ගැහෙනවා. හිමීට හැඩ ගැහින්නේ අදිසි කෙරුවොත් කලබල වෙයි. ඔය කාලත්‍රාණම කරන්න, ඔය කැම බීමම ගන්න, ඔය නිින්දම ගන්න, ඔය ඇසුරු කරන අයම ඇසුරු කරන්න. අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දාගන්න එපා. මේ වෙලාවේ බඩදරු අම්මා කෙනෙක් වගේ පිටිවදින ගොයමක් රකින්න ගොවියෙක් වාගේ අර හදාගත්ත ගොයමට නිෂින්ින්දේ කිරිවදින දෙන්න කියන එක තමයි කියන්නේ.
එහෙම ස්වාමීන් වහන්ස ලිඛිත ප්‍රශ්න නම් ඉක්මන ඇවිල්ලා තියෙන්නේ. තව එක අපිට සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් එක්කෙනෙක් අත උස්සලා තියෙනවා. එයාට පුළුවන් දැන් අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ලොකු ස්වාමීන් වහන්ස, තේරුවන් සරණයි. මේ ලොකු ස්වාමීන් වහන්සේ මම කමඨහන වර්තා ඉදිරිපත් කරේ. මම මේ දිගටම මම කමඨහන වර්තා හැම දිව්වා. මම ඔබ වහන්සේගෙන් කතා කරේ මට සමාව ගන්න. මම ඊයේ ලියපු කමඨහන වර්තාවේ වැරදක් සින්දා ලොකු ස්වාමීන් වහන්සේ මට බැල්ලා.
ඇහුනේ දැන් තමයි ඔච්චරලා කියපුවා. කූටු කූටු ගාවට මට ඇහෙන්නේ නැහැ. මේ රහසක් නෙවෙයි කියන්නේ, ප්‍රසිද්ධ දෙයක් කට ඇරලා කතා කරන්න.
අවසරයි ලොකු ස්වාමීන් වහන්ස. මේ දැන් ඉදිරිපත් කර කමඨහන් වර්තාව මම ලිව්වේ. ඒකේ මේ කලිනුත් මම ඔබ වහන්සේට ඒ විදිහට කමඨහන් වර්තාව ඉදිරිපත් කරා. ඊයේ මගේ අතින් වැරද්දක් වුණා ලොකු ස්වාමීන් වහන්සේ කමඨහන් වර්තාව ඉදිරිපත් කිරීමේ. මේ මම ඒක ඉමේලුත් කරා ඊයේ සූම් එකටත් දැම්මා. ඔබ වහන්සේ මට දොස් කිව්වා, මං ඒ තිබ්බ වරද පිළිගත්තා. ආයේ ඔබ වහන්සේ මට කිව්වා කමඨහන් වර්තාවල් ලියන්න, කයේම ඉන්න සක්මනේ ඉන්න කියලා. මං ඒ විදිහටම භාවනා කරා. මං ඇත්තටම සමාව ඉල්ලනවා මේ මගේ අතින් වරදක්.
සමාව ඉල්ලීම් කරන්නේ මගේ වෙලාව කණ එක. මේ කොච්චර දෝ භාවනා කරද්දි පිස්සු කෙරිනවා මට, මොනවාද වේදනා සංඥා දැනෙනවා කියලා. මං දන්නවා බං. ඒ වුණාට කමඨාන් වාතාව ලියනකොට ආස්වාස් ප්‍රස්වාසයෙන් පිම්බේ මේ වම දකුණේ ලියපල්ලකෝ. දැන් ඒක හා කියලා දැන් ආය අත උසල මේකට ඉදිරිපත් කිරීමේ ක්‍රමය කියලා දන්නවා. මේකට දන්නවා උසාවියේ නඩුවක් දාන්න. වැඩේම උසාවියේ තමයි. වැඩේ වෙන්නේ අරපංකෝ. අලුතෙන් කමඨාන් වාතාව ලියපංකෝ. මොනවද මේ නට නැතිල? අනික් මේ සුද්ධ කමඨාක් වාගේ ඉදිරිපත් කරන්න දන්නේ. සූම් මීටින් එකක් කියන්නේ දන්නේ නැහැ. ලියන්න දන්නේ නැහැ. මෙයාට දන්නවා ලියන්නේ මනෝ විකාර. ඉතින් ඒකට මම හයියෙන් කතා කරනවා. ඒ කතා කරලාදී දැන් ආයත උසලා ආයත් මතක් කරලා මම මට සමාව දෙන්න කියලා. මොන සමාවක්ද මේකේ? මට එහෙම වැරද්දක් වෙලා නැහැ. එනිසා කරුණා කරලා ඔය හැකියාවල් නොහැකියාවල් කරන්න එපා. විශේෂයෙන්ම ධම්මජීව හැමෘත් එක නටන්න දෙන්න එපා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෝය.
සරණයි ස්වාමීන් වහන්සේ. පාචික ප්‍රශ්න දෙපමණයි තියෙන්නේ. එහෙමනම් අද දින අපගේ කම්පලහන් වාර්තාවල පිළිතුරු ලබා දුන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා අතර ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි ඔබ වහන්සේ.
ගලාමුදුවන්ට මයික් එක බාර දෙනවා. තෙරුවන් සරණයි.
අවසරයි ඔබ වහන්සේට වන්දනා කරනවා.
වන්දනා කරනවා අවසරයි. සුමනී ඔච්චර වෙලා කතා කරගෙන
ඉන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ.
වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ.
මගේ දර වැඩි වෙනවා.
hali මාත්‍යා පස්සේ පොඩ ඉන්නකෝ.
එහෙමනම් මම නැවත වතාවක් ධම්මකුසල ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වකව ආරාධනා කරනවා අපගේ අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුවේ ඉමා චක්කුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිශ්චිතේ තාදීනා ඒකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා සෞපාදිශේසා භවනෙත්ති සංකයා අනුපාදිසේසා පන සම්පරායිකා යම්හි නිරුජ්ජන්ති භවානි සබ්බසෝ යේ ඒත දඤ්ඤා පදං අසංකතං විමුත්ත චිත්තං භවනෙත්ති සංකයා තේ ධම්ම සාරාදිගමා කයේ රතා පහන්සු තේ සබ්බ භවානි තාදිනෝති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මේනින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ අපිට ඉදිරිපත් කරන කොටස දිහා බැලුවොත්, ඒ කාරණාව දිහා බැලුවොත්, මේ ප්‍රතිපදාවක් පුරන මේ විදිහේ පුහුණුවක් කරන කෙනෙක්ට යම් කිසි විදියක ලං කරගන්න පුළුවන් යම් කිසි විදියක ඉලක්කයක් වෙන දෙයක් නැත්නම් ඵලයක් පිළිබඳ කතා බහක් තමයි සිද්ධ කරන්නේ. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණය කියන එක යම් කිසි විදිහක කොටස් දෙකකට වෙන් කළා, ධාතු කොටස් දෙකක්, ස්වභාව දෙකක් විදිහට ඉදිරිපත් කරනවා. එතකොට මොකද්ද මේ ස්වභාව දෙක, ධාතු කොටස් දෙක කියලා අපි පොඩ්ඩක් මතක් කරගමු. ඒ පිළිබඳ පැහැදිලි කිරීම දිහාවට යමු. එතකොට මෙතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. එහෙම නැත්නම් මේ ස්වභාව දෙකක් තියෙනවා. අන්නේ ස්වභාව දෙක මොනවාද? සෞපාදිශේෂ අනුපාදිශේෂ කියලා ඔන්න විදිහට වචන දෙකකින් සඳහන් කරනවා, මතක් කරනවා. එහෙම මතක් කළා, ප්‍රකාශ කළා. ඊට පස්සේ අහනවා මොකද්ද මහණෙනි මේ සෞපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා ප්‍රශ්න කළා. අන්න පිළිතුරක් විදියට ලබා දෙනවා යම් කිසි තැනැත්තෙක් යම් කිසි යෝගියෙක් මේ විදියට පුහුණුවක් නැවත නැවත සිද්ධ කරලා ලෙහෙස මහන්සි වෙලා මේ විදියට නිතිපතා මේ භාවනාවක් සිද්ධ කරලා යම් කලකදී මෙන්න මේ රාග ද්වේෂ මෝහ දුරු කරපු රහත් භික්ෂුවක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහේ රහත් භික්ෂුවක් බවට පත් වුණාට මොකද? තාමත් මෙන්න මේ පංච ඉන්ද්‍රියන් වැඩ කරනවා. ඒවට වටපිටාවේ තියෙන අරමුණු ගෝචර වෙනවා. මෙන්න මේ විදිහට ලෝකේ සමග කතාබස් කරමින් ලෝකේ එහෙ මෙහෙ ගමන් කරමින් වැඩ කරනවා. අන්න එතකොට මේ විදිහේ මෙන්න මේ ජීවිතේදීම මේ රහත්තුන භික්ෂුව තාම මේ ජීවිතේ තොර වෙලා නැහැ. නිවන් දැක්කට මොකද තාම මේ අර උගුලපු තල් ගහක් වගේ මේ ස්වභාවයකින් මේ භික්ෂුව මේ ලෝකෙ එක්ක ගැටෙනවා, වැඩ කටයුතු කරනවා. අන්න එතකොට ඔන්න ඔය කොටස පිළිබඳ අනුනලා දීලා කියනවා මෙන්න මේක තමයි සෞපාදිශේෂ නිර්වාණ ධාතුව. නැත්තම් සෞපාදිශේෂ ස්වභාවය රහත් උනා රාග ද්වේෂ මෝහ දුරු කරා. නමුත් අන්න තාමත් ජීවත් වෙනවා. එහෙම නැත්තම් තාමත් මේ වැඩ කටයුතු කරනවා. අන්න ඒක සෞපාදිශේෂ වශයෙන් අඳුන්වලා දෙනවා. ඊට පස්සේ කියන අනුපාදිශේෂ කියන්නේ මොකද්ද? මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකද්ද කියලා විමසලා ඒකට පැහැදිලි කරන්නේ දැන් අර විදියට රහත් වෙලා ඉන්න භික්ෂුව දවසක පිරිනුවම් පානවා. වේදනාවන්ගේ සතුටු නොවන ස්වභාවයක් සහිතව සිසිල්ලුයේ නිවුනේ වෙයි කියලා වෙ සඳහන් කරන්නේ. සිසිල් වෙනවා, නිවෙනවා, මේ කය ක්ෂය වෙනවා. අනේ අවස්ථාවේදී නැවත උප්පත්තියක් නැවත පුනර්භවයක් මේ භික්ෂුවට ඇති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අනුපාදිශේෂ නිර්වාණ ධාතුව විදියට සඳහන් කරන්නේ. එකක් අන්න රාග ද්වේෂ මෝහ දුරු කළා මේ ජීවිතේදී රහත් වුණාට මොකද තව කාලයක් මේ කය පවතිනවා. අන්න ඒ කාලේ සෞපාදිශේෂ වශයෙන්ුත් ඊට පස්සේ ඒ කයේ නිරුද්ධ විහිමෙන් අන්න යම් කිසි දවසක මේ භික්ෂුව අන්න අනුපාදිශේෂ වශයෙන් මේ නිර්වාණ ධාතුව අත්විඳිනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මේ කියන්නේ? අර රහත් වුණාට මොකද යම් කිසි විදියක මේ කයේ නඩත්තු කිරීමක් යම් කිසි විදියක මේ අරමුණු ගැනීමක් මේ අරමුණු වලින් යම් කිසි ඝර්ෂණයක් දැනීමක් මේ භික්ෂුව තුළ තියෙනවා. අන්න යම් කිසි වෙලාවක අර විදියට පිරිනිවෙනවද අන්න ඒ ඝර්ෂණයත් ඒ වෙහෙසත් නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් පිළිබඳ කතාවක් තමයි මේ කොටස් දෙකකට වෙන් කළා ඉදිරිපත් කරන්නේ. අර විදියට සෞපාදිශේෂ වශයෙන් මේ ජීවිතේදීම යම් කිසි විදියක නිවන් සාක්ෂාත් කරනවා, රාග දේශ මොහ දුරු කරනවා. නමුත් තව ටික දවසක් අර නියුණු ගින්නේ අඟුරු කැබලි වගේ යම් පමණකට ටික දවසක් පැවිදිලා අන්න මේ විදිහට පිරිනුනාට පස්සේ අන්න මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අහෝසි වෙලා යනවා. ඉතින් ඔන්න ඔය කියන ස්වභාවය ඔන්න ඔය කියන කොටස් දෙක විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ මේ ඉදිරිපත් කරන කෙටි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් එහෙම පැහැදිලි කරලා ඊට පස්සේ අර සුපුරුදු විදියට ගාථාවකින් මේ කරුණම නැවත ටිකක් කුළු ගන්නවා. එතකොට මොකද්ද කියන්නේ? දුවේ ඉමා චක්කුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිසිතෝ අනිසිතේන තාදිනා. මෙන්න මේ විදිහට ඇස්සත්තා වූ එහෙ වූ බුදුන් විසින් නිබ්බාන ධාතු දෙකක් ප්‍රකාශ කරන ලදී. ඒකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා සෝපාදිශේෂා භවනෙත්ති සංඛයා. එක් ස්වභාවයක් එක් ධාතුවක් මෙලවදීම විඳිනවා සාක්ෂාත් කරනවා සෝපාදිශේෂ නැමැති මේ තෘෂ්ණාවේ ක්ෂය කිරීමක්. මේ භික්ෂුව සාක්ෂාත් කරනවා. අනුපාදි සේසා පන සම්පරායිකා යම්හි නිරුජ්ජන්ති භවානි සබ්බසෝ. මරණින් මතුව අන්න මොකද වෙන්නේ, අනුපාදි සේස නැමැති මේ නිර්වාණ ධාතුව අත්විඳිනවා, භවය සර ප්‍රකාරයෙන්ම නිරුද්ධ වෙනවා කියලා අන්න විදිහට ප්‍රකාශ කරනවා. ඒත ධඤ්ඤාය පදං අසංකතං විමුක්ත චිත්තා භවනිති සංඛයා. යමෙක් මෙන්න මේ අසංකත නොකරන ලද ස්වභාවයක් ඇති මෙන්න මේ නිර්වාණ පදය දැන විමුක්ත චිත්තා භවනිති සංඛයා, මේ විදිහට හිතින් විමුක්ත වූයේ තෘෂ්ණාව ක්ෂය කරේද, තේ ධම්ම සාරාදිගමා කය රතා පහන්සුතේ සබ භවහානිතා දිනෝ. ඔවුහු ධර්මයන්හි ශාරය වූ ෂයවීමේ ඇලුනාහු ඔවුහු සියලු භවයන් පහ කළහ කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අදහසකින් මෙන්න මේ නිවන කියන එක ස්වභාව දෙකක්, කොටස් දෙකක් විදිහට බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරනවා. ඇත්තටම අර නිවන් සාක්ෂාත් කරාට, රාග ද්වේෂ මෝහ දුරු කරාට, අනරේ කයේ පැවැත්මක් තව ටික කාලයක් තියෙනවා. මේ ජීවිතේදීම නිවන සාක්ෂාත් කරගන්නවා. හැබැයි යන්න අර තව ටික දවසක් මේ කය පැවතිනවා, මේ ලෝකේ අරමුණු ගන්නවා, පංචේන්ද්‍රියන් වැඩ කරනවා, එහෙම එහෙ යනවා. ඒ විදිහේ පැවැත්මක් තියෙනවා. මම ඒකත් යම් කිසි වෙලාවක ෂය වුණාද අන නියමෙටම නිවන් කියලා කිව්ව හැකි. හරි. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. සවපාදිශේෂ අනුපාදිශේෂ වශයෙන් මේක කොටස් දෙකකට වෙන් කරලා බෙදලා පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය කොටස තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු මෙන්න මේ කී දේ තව තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න අපේ ජීවිතවලට ගලප ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා. දැන් බැලුවොත් සාමාන්‍යයෙන් කෙනෙක් අපි හිතුවොත් මේ වගේ ප්‍රතිපදාවකට බැස ගන්න කලින්, එහෙම නැත්නම් බැස ගන්න හේතුුනේ ඇයි කියලා බැලුවොත් අන්න මේ තැනැත්තා ගොඩාක් වෙහෙස පීඩාවක, ඝර්ෂණයක මේ තැනැත්තා කල් ගෙවනවා. සමහර විට එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලින් මිරිකිලා, තමුන්ගේ අතීත සිදුවීම් වලින් මිරිකිලා, නැවත නැවත ආතතිගත, වෙහෙසගත, වටපිටාවට ද්වේෂ කරන, තමුන් තමුන්ටත් ද්වේෂ කරන ස්වභාවිකින් මේ තැනැත්තා කල් ගෙවනවා. ඉතින් කල් ගෙවුවට මොකද, එකපාරට මේක වෙනස් වෙන්න කරුණු කාරණා ගැළපිලා එන්නෙත් නැහැ. සමහර විට අවුරුදු ගණන්, සමහර විට දශක ගණන් මේ විදිහට මේ මොකද්දෝ එකක හිර වෙලා වගේ වෙහෙසට පත් වෙමින් නැවත නැවත සෝසුසුම් හැඳුම් වැළපුම් මැද කල් ගෙවමින් ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට අපි හිතමු යම්කිසි දවසක මේ පුද්ගලයාට අන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදාව පිළිබඳ වචනයක් අහන්න ලැබෙනවා. මේ වචනේ තමුන් තුළින් ක්‍රියාවත් කරන්න පුළුවන් විදිහේ අදහසක්, අවස්ථාවක් මේ තැනැත්තට මතුවෙලා එනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහේ සිදුවීමක්, ඔන්න ඔය විදිහේ ජීවිත පරිවර්තනයකට මේ තැනැත්තා මුහුණ දෙනවා. ඒක කොයි වෙලාවේ කොහොම වෙයිද කියලා කියන්න බෑ. ඒක ගොඩක් වෙලාවට තම තමුන්ගේ ජීවිතයේ ඒ සිදුවීම් එක්ක, තම තමුන්ගේ පෙර කරන ලද යම් යම් උබ්බේතගත පුඤ්ඤතා කියන්නේ පෙර කරන ලද පින් එක්ක යම් කිසි අවස්ථාවක් මේ ජීවිතේ ඔය විදිහේ පරිවර්තනයක් සඳහා සුදුසු වෙලාවක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහේ ප්‍රතිපදාවක් පිළිබඳ වචනයක් අහනවා. මේ විදිහේ ප්‍රතිපදාවක් මේ තැනැත්තා තමන් තුළින් ක්‍රියාත්මක කරනවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා, මේ කී වචනේ ඇහෙනවා කියලා මම මේ අදහස් කරන්නේ. ඔය හැමදාම පන්සල් ගිහිල්ලා ආගෙන ඉන්න බණවත්, ටීවී එකේ රේඩියෝ එකේ ඇහෙන බණවත්, උපතෙන් බෞද්ධයෙක් නිසා අපි අහලා තියෙන බණවත්, ඔය කතන්දරේ නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට මෙන්න මේ යම්කිසි මොහොතකදී අපේ ජීවිතයේ යම් සිදුවීම් ජාලයක් නිසා යම් යම් ඒ අවස්ථා ගැළපිලා යෑමක් නිසා අන්න අපි මේ ජීවිතයේ පරිවර්තනයක් සඳහා සූදානම් විදිහට අපි කියන්නේ නිකන් මොකද්ද නිකන් ඒ කියන්නේ නිකන් ඔහේ අහනවා නෙමෙයි ඒ වෙනුවට මේක ඇත්තටම අහන්න සූදානම් ඇස් ඇරෙනවා කන් කන ඇරෙනවා අන්නේ විදිහේ ස්වභාවයක් මේ තැනැත්තා තුළ මතුවෙලා එනවා. ඒත් මේ මතුවෙන්නේ කොයි වෙලාවේද මොන අවස්ථාවේද කියලා අපිට කියන්න බෑ. අර මෙච්චර කල් අහපු බණ නිකන් ඇහුණා. කන දිගේ ලිස්සලා ගියා. නමුත් එහෙම ලොකු ජීවිත පරිවර්තනයක් වෙනසක් සඳහා ඒ දේවල් හේතුුනෙත් නෑ, ඒ දේවල් අදාළත් නෑ. නමුත් යම් කිසි දවසක අන්න මේ බුදුරජාණන් වහන්සේගේ නියම බණේ නියම ප්‍රතිපදාව අපිට ඇහුනොත් ඒක බාරගන්න සුදුසු තත්ත්වයක් මේරීමක් අපි තුල තිබුණොත් අන්න ඒක තමයි මේ ජීවිත පරිවර්තන අවස්ථාව. එතකොට ගොඩ දෙනෙක් ඒකට සූදානම් නැහැ. ගොඩ දෙනෙක් ඒකට ඇවිල්ලා නැහැ කියලා කිව්වොත් ඒක එක්තරා විදිහක කෙනෙක්ට ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. මම මෙච්චර මේ බණ අහනවා, මේ මම මේ විදිහට මේ වැඩ කටයුතු කරනවා, මමත් සූදානම් නැද්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක තමයි තම තම විමසලා බලන්න මේක ඇත්තට අරගෙන මේක යම් කිසි විදියක අපි කියන්නේ සීරියස් අරගෙන කරන්න සූදානමක් තම තමුන් තුල තියනවාද කියලා. එහෙම නැත්නම් තාමත් නිකන් අර වමතින් අල්ලනවා කියන්නේ ඉන්නවා මොකද්දෝ එකකට අහගෙන ඉන්නවා කරනවා. නමුත් අන්න මොකක් හරි අවස්ථාවක් ආවද පැනලා යන්න වෙන වැඩකට ජොලි කරන්න අන්න ඒක ඔස්සේ යනවා. ඒවා තමයි ප්‍රමුඛතා. ප්‍රමුඛතා තියෙන ඒවා මේ දෙති මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව තමුන් තුළ මේ විදිහේ නිවනක් හොයා ගන්නවා කියන ප්‍රතිපදාව ප්‍රමුඛතා වලින් පහළට ගිහිල්ලා. අනිත් ඔක්කොම නැති වුණොත් මොනවත් කවුරුත් පාටිකකටවත් ආරාධනය කරේ නැත්නම් බාර් එකකටවත් යන chance එකක් හම්බුනේ නැත්නම් මුකුත්ම තියුනේ නැත්නම් විතරක් අන්න සම්බන්ධ වෙනවා වගේ ප්‍රමුඛතාවයක් තියෙන්නත් පුළුවන්නේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ විදිහේ සුදුසු වේලාවක් ගැළපිලා එනවා. ඒක සමහර විට මේ ජීවිතේ ගැළපිලා එයි නැත්නම් වෙන ජීවිතයකදී කල්ප ගණනකින් ගැළපිලා එන්නත් පුළුවන්. ඊයේ දවසෙත් කෙනෙක් හම්බුණා, ඒ අම්මා කෙනෙක්. ඒ දරුවත් එක්ක ඇවිල්ලා කතා බහ කරා. මේ අහන ප්‍රශ්න වලින් තේරෙනවා සම්පූර්ණ කීයේ මෙල්ල මේ ලෝකේ මේ ප්‍රතිපදාවක් ගැන අදහසකින් නෙමෙයි ඉන්නේ. ඒ වෙනුවට අර මළගිය ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද, ඒගොල්ලන්ට පින් ගන්න පුළුවන්ද අපි දුන්නට, ඔන්න ඔයගේ භූත තමයි තියෙන්නේ. මං කෝ දැන් මේ මැරිලා ගිහිල්ලා ඔයත් ඉන්නේ ප්‍රේතෙක් වෙන්නනේ. එතකොට මොකද කියන්නේ? එතකොට දැන් දුව ඇවිල්ලා දවසක හයි අම්මට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද අම්මා මලා කියලා එදාත් අහන්න ඉඳ තියෙනවනේ නේ. ඒක නිසා අන්න මළගිය ප්‍රේතයෝ කෙසේ වෙතත් මේ මමත් මැරිලා ප්‍රේතෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කෙනෙක්. අයි ඔවටම තමයි යන්නේ. අයි වෙන කොහෙවත් යයි කියලා හිතා ගන්න එපා. එහෙම අපේක්ෂාවක් ඇති කරගන්න එපා. ඔය හිතේ යථා ස්වභාවය පොඩි මොහොතකට හරි දැක්කනම් මගේ හිත මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ, මේ දේවල් පස්සේ තමයි හඹාගෙන යන්නේ කියලා දැක්කනම් අන්න තේරෙනවා කොහේ මොන වගේ එකක ගිහිල්ලා උප්පත්තිය ලබයිද කියලා. ඉතින් එහෙම ප්‍රශ්න අහනවා. නමුත් අහන්නේ මේ මාළගී කට්ටියට යහපතක් සලසන්න, ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරන්න කියලා ඔන්න වගේ ප්‍රශ්න. නමුත් මේ මොකද්ද මේ කියන්නේ? තමුන්ගේ මේ ලැබිච්ච අවස්ථාව මගහරිනවා, වෙන වෙන දේවල් ඔස්සේ ගනුදෙනු කරමින් කටයුතු කරමින් කල් ගෙවනවා. ඉතින් මෙයත් මැරිලා යන්නේ ඔය වගේ ප්‍රේත අපායකටම තමයි. අය කියන දෙයක් නෑ. දාට දුවත් ඇවිල්ලා හයි මේ අපේ අම්මත් මලානි, එයාටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්ද කියලා ඒ ළමයාත් ඇවිල්ලා අහන්න ඉඩ තියෙනවා. අහන්න ඉඩ තියෙනවා. මොකද අර අදාළ දෙයට නෙමෙයි වටිනකම දෙන්නේ. ඉතින් ඕවා බණටත් හරියට ලොකුවට විස්තර කරලා දිග ඇරලා අර නිකම් මාගල එළුවා වගේ එළලා ප්‍රකාශ කරන අවස්ථා කොතෙකුත් තියෙනවා. ඉතින් ඉතින් බණ අහන කට්ටිය වගේම කියන කට්ටියත් ඒ වගකීම බෙදා හදා ගන්න වෙනවා. මොකද සරලව මේ ප්‍රතිපදාව කියන්නේ නැහැ. කියන්නේ නැහැ. ඒ වෙනුවට වෙන මොකද්දෝ අදාළ නැති ප්‍රමුඛතා නැති දෙයක් ප්‍රකාශ කරනවා. ලොකු ඔපොචුනිටි කෝස්ට් එකක් තියෙනවා යාගේ ප්‍රකාශවල. මොකද කියන්නේ උතුම් ධර්මයේ වටිනා ධර්මයේ නෙමෙයි. සමහර විට ඒක කියන්න දන්නේ නැහැ. සමහරිට එක කියන්න තේරෙන්නේ නෑ, සමහරිට එක කියන්න උවමනාවක් නෑ. කෙසේ නමුත් අන්න වෙන මොකද්දෝ එකක් කියනවා, මහා ඔපචුනිටි කොස්ට් එකක් ඒක පිටිපස්සේ තියෙනවා. ඉතින් අහන කෙනා වගේම කියන කෙනත් අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව මේ හන මිටියක් ගැන කතා කරොත් රත්තරන් තිවිද්දි, හන මිටියක් ගැන කතා කරොත් රිදී තිවිද්දි, අන්න ඒකේ ලොකු ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවනේ. ඒක කතා කරන දෙදෙනාටම, අහන කියන දෙදෙනාටම ලොකු විපතකට හේතු වෙනවනේ. අන්න ඒ ගැටලුව තමයි තියෙන්නේ. ඒ ගැටලුව තමයි තියෙන්නේ. අර කියන්නේ මේ මාර්ගයේ පිළිබඳ සඳහන් කරනකොට භික්ෂූන් ස්වභාව හතරක් ගැන කියනවා. මොකද්ද? කෙනෙක් ඉන්නවා මග්ගජින, මේ විදිහේ මේ මාර්ගයේ ගිහිල්ලා එයා දිනලා ඒක ගැන කතා කරනවා. තව කෙනෙක් ඉන්නවා මග්ගගාමි, මේ එයත් පුහුණු කරන ගමන්, එයත් පුරුදු කරන ගමන් අන්න තමුන්ගේ පුහුණුව ගැන, භාවනාව ගැන කතා කරමින් දේශනා කරමින් කල් ගෙවනවා. අන්න ඒ වගේ කෙනෙක් ඇසුරු කරත්, අර මග්ගජින කෙනෙක් ඇසුරු කරත් මේ ඇසුරු කරන කෙනාට යහපතක් තියෙනවා. තව කට්ටිය ඉන්නවා මග්ගදේශක, ගිහිල්ලා නැහැ, පුරුදු කරලා නැහැ, ඒ වුණාට දේශනා කරනවා. ඒකත් නරකම නෑ. හැබැයි ඉතින් මොනවා කියනවත් දන්නේ නෑනේ තමුන් නොගිය පාරක් ගැන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඉන්නවා මග්ගදූෂකලා. අන්න අරවා තිවිද්දී, අර මාර්ගයේ ගමන් කිරීම පුහුණුව තිවිද්දී වෙන වෙන මොනවදෝ කිය කී ඉන්නවා. ඈ ඒක අර ඔපචුනිටි කොස්ට් එක වැඩි වෙන්න වැඩි වෙන්න සමහර විට බෝධි පූජාවක් ගැනත් කිව්වත් මග්ගදූෂක කෙනෙක් වෙන්න බැරි නෑ. මොකද හේතුව අර අදාළ දේ නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට මේ සරලව තමුන් තුලින් මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව ක්‍රියාවත් කිරීම පිළිබඳ ප්‍රකාශ කරන වෙනුවට වෙන මොකක් හෝ දිව්‍ය ලෝකයක යන එකක් ගැන, බෝධි පූජාවක් ගැන, වෙන මොකක් හරි පූජාවක් ගැන කී කී ඉන්නවා. යහන මිනිස්සුත් සාදුකාර දෙනවා. නමුත් දෙගොල්ලොම අර විදිහට විපතක. මෙතන ඔන්න ඔය විදිහේ තත්ත්වයකදී අන්න අපිට මේ නියමාකාරයෙන් මේ පුහුණුව යෙදෙන විදිය අහගන්න පුළුවන් වුණොත්, ඒ විදිය වචනයක් ඇහුනොත්, වචනේ ඇහුණා විතරක් හරියන්නේ නැහැ. අපි පණිවිඩේ දරා ගන්න සුදුසු වටපිටාවක් අපි තුල ඇති වෙලා තියුණොත්, ඔන්න මොකද කරන්නේ මේ තැනැත්තා? මේක නිකන් අර හිස උඩ තියාගත්ත කරඬුවක් වගේ අර තමුන්ගේ දිනදා ජීවිතේ අර තිබුණු ප්‍රමුඛතා ඔක්කොම වෙනස් කළා. මෙන්න මේ දේ මගේ ප්‍රමුඛතාවය, පළමු ප්‍රමුඛතාවය. මම මේ රැකී රක්ෂා කරනවා, දූ දරුවෝ උස්මහත් කරනවා, මේ ලෝකේක ගනුදෙනු කරනවා. නමුත් ඒවා නෙමේ මගේ ප්‍රමුඛතාවය. ඒවා කරනවා, ඒවා කරනවා අර කියන්නේ මොකද්ද? උපන්නාට මේ ලොව වැළෙනවා විනා, ලෝ සිරිතට අමුදරු රකින්නවා විනා. එහෙම කරනවා. නමුත් අන්න මොකද්ද? මේවා නෙමේ මගේ ප්‍රමුඛතා. මේ වෙනුවට මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රතිපදාව මාතුලින් ක්‍රියාවත් කරන්න පුළුවන් වුණොත්, මෙන්න මේ කියන නිවනක් මට මේ ජීවිතේදීම දැන හඳුන ගන්න පුළුවන් වුණොත් කියන උත්සාහයකින් මේ තැනැත්තා කල් ගෙවනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඔන්න ඔය ජීවිත පරිවර්තනය තමයි ඒ සුදුසු මොහොත, අවස්ථාව. අනේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට අනුව මේ තැනැත්තා තමුන් තුළ පුහුණුවක් සිද්ධ කරගෙන යනවා. අර වෙහෙස පීඩා තියුණා, ඒ ආතතිගත තත්ත්ව තියුණා, ප්‍රශ්න ගැටලු තියුණා, මේ ඔක්කොමෙන් මිරිකි මිරිකි තමයි ඉන්දියේ. තාමත් මිරිකෙනවා. නමුත් මේ ප්‍රතිපදාව කරන්න කරන්න, සුළු මොහොතකට හරි යෙදෙන්නේ දෙන්න, ඒ තැනැත්තට තේරෙනවා මේ ප්‍රතිපදාව තුළින් මා තුළ ඇතුළත යම් කිසි නිවීමක්, විවේකයක් ටික ටික මතුවෙලා එනවා. ඒක බොහොම කෙටි කාලෙකදී තම තමුන්ට අත්දකින්න පුළුවන්. සාමාන්‍ය මාසයක් දෙකක් කරාට පස්සේ මම මීට කලින් මේ විදියට යෙදෙන්න කලින් මා තුළ තිබුණ මානසිකත්වයත්, දැන් මේ මාස දෙකක් විතර යෙදුනට පස්සේ මා තුළ තියෙන මානසිකත්වයත් ගොඩක් සංසන්දනය කරලා බැලුවොත් අහස පොළොව වගේ ලොකු පරිවර්තනයක් දකින්න පුළුවන්. ඒක තාම මේ කියන විදිහේ සෞපාදි ශේෂ නිර්වාණ ධාතුවක් ලැබිලා නැහැ. එහෙම නිවනක් ලැබිලා නැහැ. නමුත් අර සාපේක්ෂ නිවනක් මෙතනත් අත්දකින්න. කලින්ට වැඩිය මා තුළ යම් කිසි විවේකයක්, මේ ලෝකේ දේවල් වලින් එච්චරම නොසැලී නොගැටී ඉන්න පුළුවන් හැකියාවක්, කලින් තරම් මේ දේවල් දැඩි ලෙස නොගැනීමක් මා තුළ තියෙනවා කියලා බොහොම පහසුවෙන් දකින්න පුළුවන්. ඉතින් ඒක තමයි වැඩේ. දැන් පහුගිය දවසක අපි ගියා කොහෙද සතිපාසල වැඩසටහනකට. එතන ඉන්දියේ හතේ පන්තියන් වගේ උඩ ඒ ළමයි පිරිසක්. එතකොට ඒගොල්ලොන්ට අපි මේ විදිහට සිහිය කියලා දීලා සිහියෙන් ඇවිද්දෙව්වා. වාඩි වෙලා ඉන්දියා ඔය විදිහට යම් කිසි වෙලාවක් පැය භාගයක් වගේ ඇවිද්දෙව්වා. විනාඩි 15ක් 20ක් වගේ වාඩි වෙලා ඉන්දියා ඔය විදිහට පුරුදු කරා. ඉතින් එහෙම පුරුදු කරලා අර සාකච්ඡා වක් කරනවානේ සාමාන්‍යයෙන්, කොහමද ඕගොල්ලන්ට දැනුනේ, කොහමද ඕගොල්ලන්ගේ අත්දැකීම් කියලා අහනවානේ. එතකොට එහෙම අහනවට මොකද, ඇහුවට මොකද, අන කවුරුත් මුකුත් කියන්න මනාපයක් නැහැ. කියන්න මනාපයක් නැහැ. කවුරුත් එහෙම මුකුත් අදහසක් ඉදිරිපත් කරන්න, සභාවට ඉදිරිපත් වෙන්න අදහසක් නැහැ. ඉතින් ඕමෝම පොඩ්ඩක් කියලා බලාගෙන ඉඳලා කවුරු නැති ඉඳා නිකන් මූණ බලලා මං කිව්වා එක්කෙනෙන් දිහා එක්කෙනෙට, එහෙනම් දුව කියන්න පොඩ්ඩක් කියලා. ඊට පස්සේ 8 වසර 9 වසර වගේ ළමේ කෙල්ල නැගිට්ටා. හරිද? නැගිටලා ඔන්න කතා කරනවා. දැන් කියනවා මම මේ විදිහට ඇවිද්දා, මට මේ විදිහට ඇවිදිනකොට මේ පතුල දැනුණා, සද්දා නම්මනම් ඇහුණා. මේ කවදාවත් නැති තරම් මේ හිත තුළ පුදුම සැනසීමක්, මං එහෙම එකක් කවදාවත් දැකලා නැහැ කියලා. දැන් මෙච්චර වෙලා අර නිහඬව කතා කරන්න මැලිවෙමින් ඉඳිය මේ ළමයා අන අවස්ථාව ලැබුණානේ. අවස්ථාව ලැබුණා විතර දැන් ඉපිලෙනවා සතුටින්. මම මේ පුදුම සැනසීමක් කවදාවත් මම දැකලා නැහැ, එහෙම සැනසීමක් මගේ හිතේ කීකිය දඟලනවා දැන්. ඊට පස්සේ දැන් වාඩි වෙලා ඉඳියා, සද්ද ඇහුණා, උස්ම දැනුණා. කවදාවත් දැකලා නැති පුදුම සැනසීමක් මගේ ඇතුලෙන් මේ විදිහේ මතුවලා ආවා කියලා ඩපයින්නවා, ඉපිලෙනවා, මූණේ නිකන් hina වැක්කිරෙනවා. ඉතින් මේ විනාඩි 15ක් 20ක් පුරුදු කළා. ඉතින් දැන් සභාවටත් එක්ක නිකන් මගේ තියෙන කඩප්පුලිකමටත් එක්ක මම නිකන් බෝලයක් දෙකක් දාලා බැලුවා, ප්‍රශ්නයක් දෙකක්. එතකොට දැන් සිතුවිලි එහෙම එනකොට මොකද වුනේ? සිතුවිලි එනවා. ඒවට ගානක් නැහැ, ඒවට බාධාවක් නැහැ, සිහියට බාධාවක් නැහැ. කීකේ උඩ පයින්නවා. දැන් සද්ද ඇහෙනකොට අවුලක් නැද්ද? ඔය තියෙන විවේකේ කැඩෙන්නේ නැද්ද? සද්ද ඇවිල්ලා යනවා. ගානක් නැහැ. මේ ඒවෙන් බාධාවක් නැහැ. කීකේ ගිය විනාඩි 10ක් විතර මේ දරුවා එක දිගට කියන්නේ මොකද්ද? මම මේ කවදාවත් නොදැක්ක සතුටක්, විවේකයක් මාතුලින් අත්දැක්කා මේ සුළු වේලාවට. කලින් එහෙම මුකුත් කියන්න අදහසක්වත් කිංවත් ඉඳියේ නැහැ. කියන්න මනාපයක් ලැබුණෙත් නැහැ. මම නිකන් අර නිකන් අල්ලගන්න එකෙන් නැතුවට වගේ තමයි මේ දරුවව අල්ලගත්තේ. අන්න බලනකොට මෙන්න යාගේ අත්දැකීම. පළවෙනි පාරට පුරුදු කළා, මේ විදියට විනාඩි 10ක් 15ක් පුරුදු කළා. කොහොමද කෙනෙක් මෙහෙම කියන්නේ? දැන් මෙතන ඉන්න කට්ටියකින් ඇහුවොත් එහෙම හිතවිලි බාදලගේ, අයියෝ හිතවිලි හින්දා තමයි මේ භාවනාව කරන්න බැරි කියලා අඳා වැටෙනවනේ. සද්ද ඇහෙනවා මේ වටපිටාවේ, උන් එක එකව තලනවා, මුන් ටික හින්දා තමයි මේ භාවනාව බෑ කරන්න බැරි කියලා අඳා වැටෙනවා. අර කෙල්ල කියනවා අර ඉපිලි ඉපිලි උඩ පැන පැන පුදුම විවේකයක් කවදාවත් මම මෙහෙම එකක් දැකලා නැහැ. මගේ ඇතුළෙන් මෙහෙම විවේකයක්, මෙහෙම සැනසීමක් මම දැකලා නැහැ. සිතුවිලි බාධාවක් නැහැ. සිතුවිලි බාධා කොහෙද? සිතුවිලි බාධාවක් නැහැ. සද්ද බාධාවක් නැහැ. සද්ද වලින් කොහෙද කරදරයක්? ඒව බාධාවක් නැහැ. ඒ ඔක්කොම ඇවිල්ලා යනවා. ඒ අතරේ මගේ තුල මෙන්න මේකී විවේකයේ සැනසීම තියෙනවා. තියෙන්නේ විදිහේ අමුතුම කතන්දරයක් මේක. මේ දරුවෙක් විනාඩි 10කින් කොහොමද මේ විදිහේ විවේකයක් තමන් තුළින් අත්දකින්නේ කියලා බැලුවොත්, අන්න අර සරල සිහියකින් මේ යන ක්‍රියාවලිය දිහාව දිවීමක්, ඒකට ප්‍රතික්‍රියා නොකිරීමක් වගේ සරලත්වයක් තුළ තමයි ඔය දේ අත්දකින්නේ. ඉතින් එන්නේ විදිහේ දෙයක් තියෙනවා. මොන මොන දේ ආවත් ඒක සිහියෙන් දැනගනිමින් පොඩි වෙලාවක් නිකන් විවේක වෙලා බැලුවොත්, නිකන් ඔහේ ඉඳලා බැලුවොත්, ඔය කී විවේකේ අපි කාකා ළඟත් තියෙනවා. ඒ විවේකේ නැති වෙන්න හේතුව තමයි අපි මේ යන ක්‍රියාවලියට යම් කිසි ප්‍රතික්‍රියාවක්, මේ ක්‍රියාවලියට එරෙහිව අරගලයක් අපි තුල තියෙන නිසා. මේ හිතවිලි එන්න බෑ, මේ ප්‍රශ්න එන්න බෑ, මෙහෙම තියෙන්න බෑ කියලා ඔන්න විදිහ කතන්දරයක් තියෙනවා. නමුත් ඇත්තටම බැලුවොත් මෙන්න මේ අපි ළඟම තියෙන විවේකයක් තමයි මේ කියන්නේ. ඒ විවේකය නිකන් ලොකු රවුමක් ගිහිල්ලා අන්තිමට හොයාගෙන හොයාගෙන ඇවිල්ලා හොයනවා වගේ පරීක්ෂණයක් වෙන්නත් පුළුවන් කෙනෙක්ට. නමුත් අර විදිහේ පොඩි දරුවෙක්ට අන්න අර බලපු ගමන් ඒ විවේකය තමයි පේන්නේ. බලපු ගමන් ආයි විවේකය තමයි පේන්නේ. අර විදිහට ලෝකේ වටේ හොයාගෙන ගිහිල්ලා ආපහු මෙතෙන්ට වෙන දෙයක් නැහැ. එහෙම තමයි ගොඩ දෙනෙක් පරීක්ෂා කරන්නේ. ඒ වගේ ලොකු ගමනක් යනවා. අර දවසක් මෙහෙ ආරන්නේ ඉන්නකොට දානශාලාව ගාව එදා දානශාලාව හොදන දවසක් මේ එක ආපු මනුස්සෙට පිස්සු හැදිලා කියන්නේ මොන අවුට් එකක් පොඩ්ඩ අවුට් ගිහිල්ලා. හරිද? ඒක මේ භාවනා කරලා හැදිච්ච පිස්සුවක් නෙමෙයි. ඒක කොහොමද එනකොටම මුට පිස්සු. කොහොම හරි මෙහෙට ආවට පස්සේ තද වුණා. මේ වගේ පරිසර වලට ආවම තද වෙනවා සාමාන්‍යයෙන් පිස්සු තියෙන කට්ටියට. ඉතින් කෙසේ නමුත් දැන් මේ මනුස්සයව ආරන්නේ පුරාම හොයනවා. දැන් මේ ස්පිරිතාලයකට හරි ගෙදරින් කතා කරලා හරි යවන්න කියලා මේ හැම තැනම හොයනවා. දොළගාවට ගියා, දොළගාවේ ඉන්නවද බැලුවා, බුදු මැදුර ගාවට ගියා, හෝමෝමෝ භාවනා ශාලාවට ගියා, හැම තැනම හොයනවා. හොයලා හොයලා හැවෙලා ඇවිල්ලා තුන් හතර දිනක් අන්තිමට කොහෙවත් හොයාගන්න නෑ කියලා ආපහු දානශාලාව ගාවට ඇවිල්ලා අන්න පොඩ්ඩක් බලද්දි දානශාලාව ගාව මේ මනුස්සයා ඉන්නවා. ඉතින් අර හොයපු කට්ටිය අර හැම ආරන්නේ පුරාම හොයලා හොයලා කිලෝමීටර් ගණන් ඇවිල්ලා බලනකොට මෙන්න හොයන්න පටන් ගත්ත තැනම මෑන් ඉන්නවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ අපි නිකන් ලොකු රවුමක් යන්න හැදුවට මොකද අන්තිමට බලනකොට පටන් ගත්ත තැනම මේක තිවිලා තියෙන්නේ. මගේ ළඟම මේක තිවිලා තියෙන්නේ. අන්න ඒ විදිහේ විවේකයක් ඒක දරුවෙට ගන්න එක හරි ලේසි. දරුවෙට බොහොම පහසුවෙන් එයාට නිකන් බැලූ ගමන් ඒක පේනවා වගේ තමුන් ළඟම තියෙනවා. වැඩි වැඩි වයස යනවනේ. වැඩි වැඩියෙන් කණු කන්දල් වැටෙනවනේ. අන්න මේ කල්ප ගානක් හෙව්වත් හොයාගන්න බැරි තත්ත්වයකට මේ දේ දුරස් වෙනවා. දුරස් වෙනවා. ඉතින් එන්නේ ඉදී අමුතු කතන්දරයක් තමයි මේ තුල තියෙන්නේ. දැන් අර සාමාන්‍යයෙන් අර මොකද්ද ඔය කියන්නේ ඔය රතු ඉන්දියානුව පිළිබඳ කතා කරනකොට කියන්නේ යුරෝපීන් අර විදියට ඇමරිකන් මහද්වීපයට එනකොට එහෙම නැත්නම් ඔය ඔස්ට්‍රේලියාවේ ඇබරිජින් මේ ජනතාව ඒ නැව්වල නැගලා එනකොට මේ මිනිස්සු කවදාවත් මේ ගෝත්‍රික මිනිස්සු අර විදියේ දෙයක් දැකගෙන තියුනේ නැහනේ. අර විදියේ නැවක් මේගොල්ලෝ දැකලා නැහැ. ඒගොල්ලෝ දර්ශන පතේට මේ වගේ දෙයක් අහුවෙලා නැහැ. එතකොට අන්න යම්කිසි සඳහනක් තියෙනවා මොකද්ද invisible ships. මේ විදියට අදෘශ්‍යමාන නැව්. ඒ කියන්නේ මේ සුද්දෝ ඇවිල්ලා බැස්ස නිකන් අදෘශ්‍යමාන නැව් වලින් මේ මිනිස්සුන්ට මේ නැව් පෙනුනේ නැහැ එනවා. මෙහෙම දෙයක් අපි දිහාවට එනවා. මෙහෙම අනතුරක් අපි දිහාට එනවා කියලා මේ මිනිස්සුන්ට පෙවුනේ නැහැ. ඒතකොට නැව නැතුව නෙමෙයි නැවති වුණා. ඇයි පෙවුන්නේ නැත්තේ? මෙහෙම දෙයක් කවදාවත් දැකලා නැහැ. මෙහෙම බැල්මක් මේ තැනැත්තාගේ සංඥාවට අහුවෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? අර පංචේන්ද්‍රියන්ගෙන් අරක ලිස්සලා යනවා. ලිස්සලා යනවා. අදාළ නැහැ. ඒක අදාළ නැහැ. එහෙම එකක් පේන්නේ නැහැ මෙයාට. අන්න invisible නැව්. මේ අදෘශ්‍යමාන නැව් වලින් ඇවිල්ලා තමයි මේ පුද්ගලයෝ මේ බැසගත්තේ. බැසගෙන ඉතින් අර සියල්ල විනාශ කරව බව හැබෑව. එතකොට මෙන්න මේ වගේ දෙයක් අපි තුලත් තියෙනවා. මෙන්න මේ අපිට පේන්නේ යම් කිසි අපි කලින් අරගත්ත සංඥාවකට අනුව කොටසක් තමයි. ඒ කියන්නේ පාට කණ්ණාඩි අනුව පේනවා කියලා. එක එක්කෙනාගේ කණ්ණාඩිය අනුව තමයි මේ ලෝකේ පේන්නේ. එහෙම නැතුව මේ විදියට නිකන් ඇබ්සලියුට් ලෝකයක් නැහැ. මේ විදියේ ස්ථිර ලෝකයක් නැහැ. වෙනුවට එක එක්කෙනා තම තමන්ගේ කණ්ණාඩියට අනුව බලනවාද? ඒ විදිහේ ලෝකයක්, ඒ පාට ලෝකයක් තමයි එක එක්කෙනාට දකින්න ලැබෙන්නේ. ඉතින් එන්නේ වගේ මේ නිවනත් අන්න අර අදෘශ්‍යමාන නැව් වගේ මේ ළඟ ළඟම තියෙනවා. නමුත් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. පේන්නේ නැති වෙන්නේ හේතුවම තමයි අපේ හිත තුළ අර කුඩා දරුවෙක් ගාව තියෙන විවෘත භාවය, ඒ සරලත්වය නැති නිසා. ඒ සරලත්වයේ විවෘත භාවය එන්න එන්න මොකද වෙන්නේ තේරෙනව? අන්න මා තුළ මේ විදිහ විවේකයක්, මේ විදිහ සැනසීමක්, අර විදිහ ඉපිලීමක්, අර ප්‍රීතියෙන් පිනා යනවා, ඉපිලෙනවා. අන්න ඒ විදිහ ඉපිලීමක්, සැනසීමක් ටික 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 මතුවෙලා එනවා. මතුවෙලා එනවා. වැඩි වැඩියෙන් ඒක මට ස්වභාවික වෙනවා. වැඩි වැඩියෙන් ඒක මට ලඟ වෙනවා. ඉතින් ඒකම ඇතිනේ මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන මෙන්න මේ සෞපාදිශේෂ. තාම මේ යන්නේ සෞපාදිශේෂ. මේ ජීවිතේදීම මේ විදිහට නිවනක් දිහාවට මේ තැනත්ත ක්‍රමානුකූලව ගමන් කරනවා. සමහර විට මේ පොඩි දරුවෝ යම් කිසි විදියක ඒක දැන හඳුනගෙන තියනවා දෙමව්පියන්ට වැඩිය. ඊයේ ආපු ඒ අම්මටත් අන ගහන්න ඕමනාවටත් එකත් මං කිව්වේ මේ දරුවා දන්නවනේ මේ සතිපාසලේ පුතා කියලා දෙන්න පුළුවන්ද මේ අම්මට මේ ඇවිදින විදිය වාඩි වෙලා ඉන්න විදිය ආසයි නැත මං කියලා දෙන්න මං කියලා දෙන්න කෙල්ලට දෙන්නවා කෙල්ල දන්නව මොකද්ද කරන්න තියෙන්නේ කියලා නමුත් අර අම්මා අහනවා අර මේ ලෝකේ අදාළ නැති ප්‍රශ්න ටිකක් අර ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්න අයියෝ පෙරේත ලෝකේ ගිහිල්ලා ඉපදෙන්න මේ මේ හිතෙනවා මේ වහනකොට ඒක තමයි වැඩේ ඉතින් ඒ විදිහේ පරීක්ෂාවක් ඒ විදිහේ දෙයක් ඔයමින් කල්ගත කළා කෙසේ නමුත් මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් දවසක බාරගත්තොත් ඒ වචනේ අපිට අහන්න ලැබුණොත් අන්න මේ තැනැත්තා නුදුරේදීම තම තමුන්ගෙන් මේ විදිහේ මතුවලා එන විවේකයක් සැනසීමක් ඒ සරලත්වයක් ඔන්න විඳින්න පටන් ගන්නවා ඉතින් ඒකම තව තව වර්ධනය වෙලා දවසක අර කී විදිහට අර රාග ద్వේෂ මෝහ දුරු කරපු රහතන් වහන්සේ කෙනෙක් බවට රහතෙක් බවට මේ තැනැත්තා පත් වෙනවා වෙන්න පුළුවන්. අන්න මොකද උනේ? අර හාත්පස පැතිරුණු විවේකයක් සැනසීමක් මේ තැනැත්තා තුළ මතුවලා ආවා. අර සැනසීම ස්ථාවර වුණා. ඒ පදනමට බැසගත්තා. තාමත් අර කය නඩත්තු කරනවා පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නවා ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර වාහනේ පැවැත්මේ ඝර්ෂණයක් තියෙන බව හැබෑව. නමුත් මේ හිත තුළ මේ විදිහට ප්‍රතික්‍රියාවක් මේ හිත තුළ අපි කියන්නේ අර pain and suffering කියලා. pain කියන්නේ මේ කයේ යම් යම් අපහසුතා දේවල් මතුවලා එන්න පුළුවන්. අපි හිතමු අසනීපයක් හැදෙනකොට ඔන්න කය තුළ ඝර්ෂණය උග්‍ර වෙලා එනවා. ඒ වගේ යහම ඔලුව කැක්කුමයි ඇඟ රත් වෙනවා සිසිල් වෙනවා ඔය විදිය දාඩිය දානවා ගොඩාක් වෙහෙසක් ඇඟ තැලලා වගේ අමාරුවක් ඔය වගේ දේවල් මතුවෙලා එනවා. ඒතකොට මේක pain මේ කායික ඝර්ෂණයක් කායික වෙහෙසක් තියෙන බව හැබෑව. හැබැයි suffering කියන්නේ මොකද්ද? අන්න දුක වගේම දෝමනස්සයක් පිළිබඳ කතා කරනවා. දෝමනස්සය කියන්නේ මනසින් හදාගන්න කොටස. අයියෝ දැන් මේ අසනීපයි මං කොහොමද මේකත් එක්ක ජීවත් වෙන්නේ කියලා ඔන්න මෙතන ඇත ඇතුලෙන් දොම්නසක් හදා ගන්නවා. එතකොට සාමාන්‍ය pain කියන එක අපිට විඳ දරා ගන්න පුළුවන්. ඒක කවදාවත් දරන්න බැරි එකක් එන්නේ නැහැ. නමුත් අන්නර suffering කියන කොටස තමයි ගොඩ දෙනෙට අමාරු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඔකට දෙන්නේ ඔන්න මහණෙනි ඊතලයක් ඇවිල්ලා කෙනෙක්ගේ ඇඟේ වදිනවා. එතකොට මේකෙන් දුකක් වේදනාවක් ඇති වෙනවද මහණෙනි? එහෙමයි ස්වාමීනි දුකක් වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ඊතල පහර වැදුණු තැනටම ඇවිල්ලා දෙවනි ඊතලයක් වැදුනොත් අමෝ ස්වාමීන් වහන්සේ එහෙනම් දරන්න අමාරුයි කියලා කියනවා. එතෙන්ටම ඇවිල්ලා තුන්වෙනි ඊතලයක් වැදුනොත් එතෙන්ටම ඇවිල්ලා හතරවෙනි ඊතලයක් වැදුනොත් අන්න දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඊතල විදියට පෙන්වන්නේ අර අර මනසේ හැටගත් දෝමනස්ස කොටස. එංග තුල වේදනාවක් තියෙන බව හැබෑව. නමුත් දෝමනස්ස කොටස දරන්න අමාරුයි. ඒක නිසා තමයි ඔය කෙනෙක් දිවි නහගන්නේ. ඒක නිසා තමයි කෙනෙක් ඔය විෂාදයකට වගේ ඇද වැටෙන්නේ. අන්න මොකද උනේ? අර ඇඟ තුල ඝර්ෂණයක් තියුණා. නමුත් ඊට වැඩිය මහා සුනාමියක් වගේ අර මානසික වෙහෙසක් මෙතන ඇත්තා තුල තියෙනවා. ඉතින් එන්නේ ඒ දෝමනස්ස කොටස සම්පූර්ණයෙන් දුරස් වෙලා යනවා. දුරස් වෙලා යනවා අර විදියට රාග ద్వේෂ මෝහ දුරු වෙනවා. නමුත් තාමත් අර කය නඩත්තු කිරීමේ ඝර්ෂණයක් මේ ආහාර ගැනීමේ ඇසිකිලි කැසිකිලි කිරීමේ මේ උෂ්ණ හීත වලින් පීඩාවට පත්වීමේ මේ විදිහේ ඝර්ෂණයක් තියෙනවා. කයට ලෙඩක් අහම කය තාමත් රිදුන් දෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. ඔන්න ඒ විදිහේ ඝර්ෂණයකින් මෙතනත්ත කල් ගෙවනවා. නමුත් අන්න දැන් දැනටම සෞපාදි ශේෂ වශයෙන් මේ නිවන අත්දැකලා ඉවරයි. අත්දැකලා ඉවරයි විදිහේ සාක්ෂාත් කිරීමක් මෙතනත තුල ඇති වෙලා ඉවරයි. නමුත් මොකද වෙන්නේ තාමත් මේ කය නඩත්තු කරන්න ඕනේ. මේ හීත කාලෙට හීතලෙන් මේ කය යම් කිසි විදියක රුප්පනවා කියලා අපි කියන්නේ රුප්පතිති රූපෝ කියලා කියන්නේ ওই විදියට මේ කය හීතලෙන් යම් කිසි විදියක වෙහෙසටපත් කරනවා. උෂ්ණ කාලයක දැන් මේ දවස්වල ලංකාවේ තියෙන මොකද්දෝ නිකන් විකාර මේ කාලගුණ තත්ත්වයක් තියෙනවා. නිකන් උස්නේයි වහින්න වගේයි හියුමිඩිටි ඔය තුන අතරේ කලවමක්. ලංකාවේ මොකෝ මේකත් මෙහෙ කියමුකෝ. එතකොට ඒ උෂ්ණෙන් මේ කය පීඩාවට පත් කරනවා, වෙහෙසට පත් කරනවා. ලෙඩ රෝග වලින් මේ කය වෙහෙසට පීඩාවට පත් කරනවා. නමුත් මේ තැනැත්තා තුළ අර කී විදිහේ විවේකයක් සැනසීමක් සහිතව මෙයා හිතින් කල් ගෙවනවා. ඒකනේ අර මෝගරාජ හාමුදුරුවෝ අර විදිහට මහා කුෂ්ඨ රෝගිකින් පෙළෙමින් ඒ බොහොම අසරණ තත්ත්වයකට අපි බැලූ බැල්මට අපි අපේ මතය අනුව බොහොම අසරණ තත්ත්වයකට වැටිලා ඉන්නවා. ලෙඩ වෙලා ගිලන් වෙලා. එතකොට භාග්‍යතුන් වහන්සේ තමයි උපස්ථානෙට යන්නේ. බුදුරජාණන් වහන්සේ යනවා උපස්ථාන කරන්න මේ රෝගී භික්ෂුවට. ගිහිලා අහනවා මොගරාජ අමුතු වචනෙකුත් කියනවනේ. මොකද්ද කියන්නේ? චවි පාපක චිත්ත බද්ධක. මේ පිටපොත්තෙන් බැලුවාම මේ කයෙන් බැලුවාම පාපී ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇයි අර කුෂ්ඨ දාලා දද දාලා අර විදිහට බොහොම පාපී ස්වභාවයක් තියෙනවා. චවි පාපක චිත්ත බද්ධක. මේ කයෙන් පිටපොත්තෙන් බැලුවාම පාපී හිත සොඳුරු චිතින් බද්ධක. හිත සොඳුරු මොගරාජ සතතං සමාහිතෝ. මේ හැමදාම සතිමත් මොගරාජ මේ හේමන්ත කාලේ මේ හරි හීතලයි, ඔබ කොහොමද මේ කල් ගෙවන්නේ, ඔබ කොහොමද මේ ඉන්නේ, සැප දුක කොහොමද කියලා ඔන්න වගේ ප්‍රශ්නයක් අහනවා. ඒතර මේ අහන්නේ කාගෙන්ද? අර විදිහේ මේ කයෙන් බොහොම ලෙඩ වෙලා මේ පිටපොත්තෙන් පාපී ස්වභාවයකට පත් වෙලා ඉන්න මේ මොගරාජ හාමුදුරුවෝ දිහා ගැන් අහන්නේ. ඒතර මේ මොගරාජ හාමුදුරුවෝ කියනවා මේ මගධ රටේම මේ කෙත් පැහිලා තියෙනවා, ගොයන් කපලා තියෙනවා, පිදුරු ඇඳක් මට තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ ගොයන් කපලා නිසා පිදුරු බහුලයි. එතකොට ඒ විදිහේ බහුල දෙයකින් හදාගත්ත අනතුරක් නැති පිදුරු ඇඳක් මට තියෙනවා. මේ 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 හේමන්ත ඍතුවේ මේ හීත කාලේ මම හොඳින් ඉන්නවා, ඔයා වගේම තමයි මාත් හොඳින් ඉන්නවා. ඒ වගේ අදහසකින් පිළිතුරක් දෙනවා අච්චර මේ අසනීප වෙලා වෙහෙසට පත් වෙලා ඉන්න මේ ස්වාමීන් වහන්සේ. අන්න මොකද උනේ? මෙන්න මේ විදිහට සෞපාරිශේෂ වශයෙන් තමුන් තුළ නිවීමක් විවේකයක් මතු කරගෙන තිබුණා. ඒ විදිහේ ශක්තියක් ඇති කරගත්තා. ඉතින් ඒකම තමයි ක්‍රමවේදේ. කවදාවත් හිතන්නේවා මේ සෞපාදිශේෂ මග ඇරලා අනුපාදිශේෂ යන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ඉස්සෙල්ලා මේ ජීවිතයේදී දනිමින් දකිමින් මේ රාග ద్వේෂ මෝහ දුරු කරන්න ඕනේ. එහෙම නැතු කණාවට යන්නේ නැහැ කවදාවත්. කණාවට නිවන් යයි කියලා කරුවර හිතුවා නම් මේක වැරදීමක්. ඔය කියනවනේ එහෙම කතන්දර කියනවනේ නිකන් මැරිලා යන කට්ටිය යන්නේම නිවන්. මේ විදියට අර නිකන් මරණ මොහොතේ අත්දැකීම් කියලා ඔය එක එකේවා තියෙන ආලෝකයක්මයි පෙනිලා තියෙන හැමෝටම. ගිහිල්ලා තියෙන්නේම දිව්‍ය ලෝකේ කියලා ඔහොම කිව්වට මොකද? ඔය නිකන් ඔය අපායේ ආලෝකයක්ද දන්නේත් නැහැ පෙවුනේ. ඒක නිසා එහෙම මරණයෙන් මත්තේ නිවනක් පණවන්න බෑ. මේ ජීවිතේදී නිවනක් දනිමින් දකිමින් සාක්ෂාත් කරගත්තේ නැත්තම් ඒක බොහොම පැහැදිලි. එහෙම නිකන් කනාවට වැරදිලා යන ගමනක් නෙමෙයි මේ දේ. කෙසේ නමුත් කෙනෙක් අපි හිතමු අන්න මේ විදියට සෞපාදිශේෂ වශයෙන් තමුන් තුළ නිවීමක් ඇති කරගත්තා. රාග ద్వේෂ මෝහ දුරු කරා. එතකොට හරි. එතකොට අර විදියේ සැනසීමක් තියෙනවා. මේ තැනත්තා කල් නඩත්තු කරාට මොකද එහෙම ලොකු වෙහෙසක් ආතතියක් නැතුව විවේකෙකින් කල් ගෙවන්න පුළුවන්. තාමත් හැබැයි මේ කය නඩත්තු වෙනවා, මේ විදියට ජීවත් වෙනවා, මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා, එහා මෙහා යනවා. එතකොට මෙන්න මේ විදිහේ කෙනෙක් ගැන ගත්තොත් මේ රහතන් වහන්සේ කෙනෙක්. හැබැයි තාමත් වැඩ කටයුතු ගනුදෙනු කරනවා. එතකොට එක්තරා විදිහක මේ ලෝකේට තියෙන උතුම් වස්තුවක් කියලා අපිට කියන්න පුළුවන්. මේ පෞද්ගලික අයිතියක් නැහැ වෙනුවට මේ ලෝකයට උරුම වස්තුවක්, ලෝකයේම කොටසක් බවට, මේ විශ්වයේම කොටසක් බවට පත්වෙච්ච කෙනෙක්. මේ වෙනම පැවැත්මක් වගේ පෙවුනට මොකද? වෙනම දියසුලියක් පෙවුනට මොකද? එහෙම පෙනුමට පෙනුනට මොකද? ඇත්තට එහෙම එකක් නැහැ. අර විදිහට මහ මුහුදේ වතුර දෝතට අරගත්තු ස්වභාවයක් නැහැ තවදුරටත්. දෝතෙත් ජීවනෙත් වතුර, මහ මුහුදෙත් වතුර, ආයෝක වෙන් කළා පෙන්වන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහේ ස්වභාවයකින් එක්තරා විදිහක මේ ලෝකයේ තියෙන වටිනා රත්නයක් වගේ ස්වභාවයකින් මේ හාමුදුරුවෝ මේ රහතන් වහන්සේ මේ ලෝකේ හැසිරෙනවා. එතකොට බොහෝ දෙනෙක්ට යහපත පිණිස සුව පිණිස මෙන්න මේ හැසිරීම හේතු වෙන්න පුළුවන්. අනාර විදියට මේ පෞද්ගලික උරුමකාරීත්වයක් මේ හාමුදුරන්ට නෑ. මේ විදිහේ වෙන කාටවත් මේ හාමුදුරන්ට අයිතිවාසිකම් කියන්න බෑ. ඒ වෙනුවට මේ ලෝකේ හමු වෙන කවුරු කවුරු හරි එක ගනුදෙනු කරනකොට ඒ බොහෝ දෙනෙක්ට යහපත සුව පිණිස මේක හේතු වෙන්න පුළුවන්. මේ ගනුදෙනුව අර විදියට අර ජනසතු වස්තුවක් වගේ තමයි මේ රහතන් වහන්සේ. ඉතින් මේ විදියට මේ හාමුදුරුවෝ මේ ලෝකේ හැසිරෙනවා. හැසිරෙනකොට අන්න කවුරු හරි මොකක් හරි දානයක් පූජා කරත් බණපදයක් ඇහුවත් මේ විදිහේ භාවනාවක් පුහුණුවක් පිළිබඳ සාකච්ඡාවක් කරත් යහපතක්ම තමයි කාට කාටත් සිද්ධ වෙන්නේ. ඒ වගේම අර විදියට නැවත නැවත මිනිස්සු එක්ක ගනුදෙනු කරමින් කල් ගෙවනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අනේ යම්කිසි කාලයක් මේ හාමුදුරන්ගේ ජීවිතේ මේ රහතන් වහන්සේගේ ජීවිතේ පවතිනවනේ. නුඹිට අවුරුදු 10ක් 15ක් 20ක් යම් කාලයක් වෙන්න පුළුවන්. මේ පවතින කාලය ඇතුළත අන්න අර සෞපාදිශේෂ වශයෙන් මේ ස්වාමීන් වහන්සේ නිවන සාක්ෂාත් කරගෙන තියෙනවා. නමුත් තාමත් වෙන යම් කිසි විදියක පැවැත්මක් බාහිරයට හරි පෙන්නුම් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයකින් කල් ගෙවනවා. එතකොට මේ විදිහේ කෙනෙක් එක ගනුදෙනු කරාම, කෙනෙක් උපස්ථාන කරාම, කෙනෙක්ට දානයක් දුන්නාම අන්න මොකද වෙන්නේ? අර ඒ වටපිටාවේ ලෝකෙටත් බොහොම පහසුවක් විවේකයක් දනවනවා. ඒකනේ නිකන් අර ඉස්සර කාලේ බණ කතාවල අහන්න ලැබෙන්නේ. අන්න එක බමුණෙක් දකෝයිද ඇවිල්ලා ඒ තැනැත්තා දානෙට තමුන්ගේ ගෙදරට කීප දෙනෙක් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් වැඩම ඕනවා. එනම් දාම මේ රහතුන් තමයි ඉල්ලන්නේ. අනේ රහතන් වහන්සේලා වඩිනවා, අනේ රහතන් වහන්සේගිලාගේ පාදෝවණේ කරමු, අනේ රහතන් වහන්සේලාට දානෙ පූජා කරමු, අනේ රහතන් වහන්සේලාට මේ විදියට වන්දනා කරමු කිය මේ රහත් භවෙන් ආමන්ත්‍රණය කරමින් තමයි මේ පාසකයා එහෙම නැත්නම් මේ දායකයා කටයුතු කරන්නේ. ඉතින් මේ යන හාමුදුරුවෝ කීප දෙනා කල්පනා කරාලු වැඩේ කියන්නේ දැන් මෙයා මේ රහත්තු තමයි ඉල්ලන්නේ. රහතුන්ට තමයි ආමන්ත්‍රණය කරන්නේ. රහතුන්ට තමයි දානෙ පූජා කරන්නේ. රහතුන්ට තමයි මේ විදියට වන්දනා කරන්නේ. දැන් අපි රහත් නැතුව ගිහිල්ලා මේ දානේ කාලා මේ වැඳුම් ලබලා මේ විදියට ඇවිල්ලා අපිට ලේ බඩේ ඇයිද දන්නේ නැහැ කියලා ඔන්න විදිහේ සැකයක් මේ හාමුදුරන්ට මතු වුණාලු. ඉතින් මොකද හිමීට අර දාහනේ මග ඇරියා. මීට දාහනේ මග ඇරියා යන්නේ නැතුව නිකායිදියා. ඊට පස්සේ අන්න අර තැනැත්ත බලා ඉන්නවා දැන් එන්නේ නැහැ කවුරුත්. ඊට පස්සේ බුදුහාමුදුරන්ට ගිහිල්ලා ගලින්ම කොම්ප්ලේන් එකක් ෆයිල් කරලා කියනවා වාහන ස්වාමීන් වහන්සේ මම මේ විදියට දානයක් පවරලා තියුණා. මේ විදියට ඔය ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් හැමදාම අපේ ගෙදරට වැඩියා. දැන් කවුරුත් එන්නේ නැහැ. ඇයි ඒ? කියලා අහනවා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ අර අදාළ හාමුදුරුවෝ ටික ඇඳලා මානෙනි මෙන්න මෙහෙම දෙයක් වුණාද මොකද මේ කියලා ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මොකද්ද මේ ස්වාමීනි මේ රහත්තු තමයි ඉල්ලන්නේ. රහත්තුන්ට තමයි මේ දානි පූජා කරන්නේ. රහත්තුන්ට තමයි වන්දනා කරන්නේ. අපි රහත් නැතුව ගිහිල්ලා ඕක කාලා නිකන් ලේබඩ යනවනේ ස්වාමීනි කියලා ඉතින් අපි මගහැරියා කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔකට අදාළ ශික්ෂාපදයකුත් තියෙනවා. නැති රහත් බවක් ප්‍රකාශ කරලා ගරු සත්කාර බුහුමන් ලැබුවොත් අර විදියට සත්කාර ලැබුවොත් ඒ තැනත්තාගේ ඒ භික්ෂුත්වය ගිලිහෙනවා. හරියට නිකන් ගලක් දෙකට පැලුනහම ඒ ගල නැවත හා කරලා යා කරන්න බෑ වගේ මේ විදිහේ විපතකට මේ පුද්ගලයා පත් වෙනවා කියලා සාමාන්‍ය ශික්ෂාපදයකුත් තියෙනවා. ඉතින් ඒ ශික්ෂාපදයටත් එක්කත් ගලපලවෙන්න මේ ස්වාමීන් වහන්සේලා කියනවා අපි මේ රහත් නැතුව ගිහිල්ලා මේක කාලා කොහොමද ස්වාමීනි අපි මේ ඉන්නේ යැපෙන්නේ කියලා ඔන්න විදිහේ ප්‍රකාශයක් කරාම බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? උඹලා දැන් මේ ප්‍රතිපදාවක් මේ පුහුණුවක් කරන්නේ මොකක් සඳහාද කියලා ඇහුවාම අන්න බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා දෙන පිළිතුර තමයි මේ රහත් බවක් අපේක්ෂාවෙන් තමයි කරන්නේ. එහෙනම් ඒකනේ ඉලක්කේ. ඒ වෙනුවනේ හික්මෙන්නේ. එහෙම මේ හික්මෙන එහෙම ඉලක්කේ කටයුතු කරන අපිම තමයි මේ ශාසනයේ පුද්ගලයෝ. ඒ ඇරෙන්න වෙන කවුරුත් නෑ, ඒ ඇරෙන්න වෙන වෙනම රහතෙක් නෑ කියන අදහසින් තමයි මෙතෙන්දි මේ පිළිතුර ලැබෙන්නේ. පිළිතුර ලැබෙන්නේ එතකොට මේ පිරිස හික්මෙන්නේ ඒක සඳහා. අර විදිය වංක අදහසකින් ගිහිල්ලා ගරු බුහුමන් ලබා ගන්නවා නෙමෙයි, ඒ වෙනුවට යම් කිසි විදියක මේ හික්මීමක් ඇති කර ගන්නවා. අරක තමයි අපේක්ෂාව. එතකොට ඒ වචනේ නාමන්ත්‍රණය කරනවා, ඒක ගැටලුවක් නෑ කියන අදහසින් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. වැඩි ඕනේ නෑ, අර පෞගේ දවසක කොහෙදෝ වැඩසටහනකට ගිහිල්ලා දවස් දෙකක් ඒ ගුරුවරියක් දෙන්නේ දෙන්නේ එක එකතුලා උපස්ථාන කරා. අන්තිම දවසේ යන ගමන යනකොට කියනවා, ස්වාමීන් වහන්ස මම මේ ගනුදෙනු කරලා තියෙනවා පන්සල් වල මේ වැඩ කටයුතු වලට සහභාගී වෙලා තියෙනවා. හැබැයි පළවෙනියට තමයි මේ විදිහට භාවනා නියෝගී ස්වාමීන් වහන්සේලා පිරිසක් එක ගනුදෙනු කරේ. ෆොරස්ට් මන් කියන්නේ නිකන් භාවනා නියෝගී ස්වභාවිකින් කල්ගේ යන ස්වාමීන් වහන්සේලා එක ගනුදෙනු කරේ පළවෙනි වතාවට. ඉතින් මම මේ උපස්ථාන ගනුදෙනු ඔක්කොම කරේ මොන අදහසින්ද? මේ රහත් කෙනෙක්ට උපස්ථාන කරනවා, රහත් කෙනෙක්ට සත්කාර කරනවා කියන අදහසින් තමයි මම මේ දවස් දෙකම කටයුතු කරේ කියලා. දැන් දවස් දෙක කාලා ඉවරුණාට පස්සේ ඔන්න කියන ඉතින් මගෙත් බඩපපුව දාන්න ගත්තා. දැන් මමත් රහත් නැතුව ගිහිල්ලා මේක කාලා නිකන් මමත් මටත් ලේ බඩ යනවනේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ ප්‍රතිපදාවේ තමයි හික්මෙන්නේ, පුහුණුවේ තමයි ඉන්නේ. එතකොට අනේ පුහුණුවේ යෙදිලා ඉන්න පිරිස තමයි අපි තමයි මේ ශාසනය හොබවන්නේ. අය වෙන කවුරුත් නැහැ. ඊට වැඩිය වෙන ලෝකෙකින් ඇවිල්ලා මේක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ වෙනුවට තමුන් යම් කිසි විදියක තමුන් තුලින් මේ ප්‍රතිපදාව අත්දැකලා තියෙනවද? අන්න ඒකම තමයි මේ ශාසනය. ඒකම තමයි මේ ප්‍රතිපදාව. ඒ අත්දැකීම් ඉදිරියෙන් තියාගෙන ඒකට ගරු කරගෙන යන්න. එහෙම නැතු ඕකෙන් ලිපිට අමුතු එකක් වෙනම කවුරු හරි ඇවිල්ලා කියලා දෙයි කියලා බලාපොරොත්තුවක් එහෙම අවශ්‍ය නැහැ. අපි මේ යෙදෙනේ දෙන පිරිස් තමයි මේ ශාසනය වැඩ කටයුතු කරන්නේ. යෙරෙන වෙන කවුරුත් නැහැ. දැන් අර ඒ දවස්වල ඔය රැකියාව කරන කාලේ ඔය ෆැක්ටරි එකේ සමහර වෙලාවට ඔඩිට් වලට එනවා. එතකොට අර පැය 24ම දවස් 7ම අර ෆැක්ටරි එකේ වැටිලා වැඩ කරගෙන ඉන්නේ උන්ගේ අඩුපාඩු ගන්න ඔඩිට් එකකට කට්ටිය එනවා මේ පැයකට දෙකකට. කවදාවත් එහෙම අල්ලන්න පුළුවන් ද අරකෙම ඉන්න මිනිහනේ? අර ෆැක්ටරියෙන් වැටිලා ෆැක්ටරියෙන් වැඩ කරගෙන ඒකම දවසට පැය 24ම දවස් 7ම කරගෙන ඉන්න මිනිස්සයාගේ අඩුපාඩු අර කොහෙන්ද පැරිෂුට් කාරෙට් ඇවිල්ලා හොයන්න පුළුවන්ද? එහෙම බෑ. මේ වෙනුවට අන්න ඒගොල්ලෝ දන්නවා මේ ප්‍රොසෙස් එක. අන්න ඒ වගේ තමයි මේ භාවනාවක යෙදෙන ඒක පුහුණු කරන තමුන්තුලින් වඩන කෙනෙක්. ඒගොල්ලෝ තමයි මේ ශාසනය හොබවන්නේ. සිවුරු පොරෝගෙන ඉන්නවද නැති වෙනවද කියන අදහල නෑ. සාමාන්‍යයෙන් දන්නේ නැති ප්‍රතිපදාවක යෙදෙන්නේ නැති පුහුණුවක් නැති කෙනෙක් සිවුරු පොරෝගෙන ඉඳියත් ශාසනය අඳුරන්නේ නෑනේ. අඳුරන්නේ නෑනේ. මේ භික්ෂුවක් කියන්නේ මේ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්නේ. අන්න ඒ විදිහේ අර්ථෙන් ඒ තම තමුන් ඒ කරන ප්‍රතිපදාව ගැන විශ්වාසයක් තියන්න ඒ විශ්වාසයෙන් කටයුතු කරන්න. එහෙම කරනකොට නොදැනීම අන්න දවසක අර විදිහට සවපාදි ශේෂ වශයෙන් මේ නිවන කියන එක දැන හඳුන ගන්න පුළුවන්. ඒ දැන හඳුනගෙනත් තව ටික කාලයක් ගෙවෙනකොට අන්න අර දවසක මේ ජීවිතේ කෙලවර වෙනවා. අන්න කෙලවරුණ දවසට නැවතත් අර විදිහේ පුනර්භවයක් අදාළ නැහැ මේ විදිහේ වෙනසක් ඇති කරගත්ත කෙනෙක්ට. අන්න අනුපාද ශේෂ වශයෙන් මේ නිවන අත්දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඔකට දෙන්න තියෙන උපමාව තමයි දෙවැනි එකට අපි හිතමු ගැඹුරු ගැඹුරු හීන නොපෙනෙන නිින්දක්. හරි, අපි හිතමු ඊයේ රාත්‍රියේ නිින්ද ගැඹුරු හීන නොපෙනෙන නිින්දක් නම් අන්නේ නිදිගත් වෙලාව ගැන හිතන්නකෝ. නිදිගත් වෙලාව එහෙම නිදියගෙන කවදාවත් ඇහැරුණේ නැත්තම් අන්න ඒ අදහසින් දරාගත්තාම ප්‍රමාණවත්. හරි, අර විදියට ගැඹුරු හීන නොපෙනෙන නිින්දක ඉන්න වෙලාවේ මොන වගේ තත්ත්වයකද අපි ඉන්නේ කියලා අපි හිතා ගන්න බැරි තරම් සැනසීමකුත් තියෙනවනේ ඒ තුළ. ඒකනේ ඔය කට්ටිය නිදි ගන්න කැමති ඔච්චර. මොන ප්‍රශ්න තිබුණත් ඒ නිින්ද වෙලාවේදී නෑ. අපි හිතුවා එහෙම ගැඹුරු හීන නොපෙනෙන නිින්දක් නිදිය ගත්තා. පහවදා හැරුණේ නැත්තම් අන්න එහෙනම් වැඩි හරි ඔන්න අනුපාදි ශේෂ. ඉතින් ඒක තමයි කියන අදහස. ඔන්න මේ විදිහ අදහස් දෙකකින් කොටස් දෙකකින් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. තම තමුන් තුලින් මෙන්න මේ කී ප්‍රතිපදාව නිවන දැනගන්න කියන අදහසින් අද දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු.
නිරෝෂ්, එහෙනම් අපි අවසන් කරමු. අර දෙකම බන්ද කම කළා අවසන් කරා නම් හරියට. පාලි මහත්තයා,
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
අද දිනත් ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්න ලැබුණු ධර්ම දේශනාව ඉතාම වැදගත්. ඔබ වහන්සේට ඒ වෙනුවෙන් අප සියලු දෙනාගේම පින් මේ අවස්ථාවේ දෙපා නැම අනුමෝදන් කරන ඔබ වහන්සේට.
සාදු සාදු
සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සකේහන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
එහොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සකේහොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සකේහොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුතං නමාමහං. සාදු සාදු
සාදු. හැම දෙනාටම තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.